आठवत नाही, दहा दहा सांग. नाही अरे प्रश्न प्रश्न ते तुणात धान नाही. आय आय प्रश्न आहे අපිට අපිට වෙන්නේ ගොඩක් වෙලාවට දැන් ඒක තමයි අපේ හැටිය. මටත් එහෙම තමයි. දැන් අපිට ප්‍රශ්න එන්නේ නැහැ. දැන් මං කියන්නේ ප්‍රශ්න එන්නේ නැති හේතුව තමයි මේ කියන ඒ දහම ඇහෙන්නේ නැතිකම. දහම ඇහෙන්නේ නැතිකම කියන්නේ ආපහු අපේ ඉතින් නුවණේ අඩුවක්ම තමයි. අද අපි මේ දන්න එක හරි කියන තැනට ගියාම නේ ප්‍රශ්න නැත්තේ. නොදන්න දෙයක් තිබුණොත් නේ ප්‍රශ්න අහන්න වෙන්නේ. ඉතින් අපිට දහම අහනකොට වෙලා තියෙන්නේ අපි දන්නවා වෙලා. ඒ දන්නවා වෙලා කියන එකෙන් එහාට යන විදිහක් තමයි මේ ඉතර වෙන විදිහ. මොනවා හරි අදහස් තියෙනවද කාට හරි? මේක මේ තම තමන් ගැනයි මේ කතා කරන්නේ. තමන්ගේ පැත්තට හැරිලා මේ මේවා අහනවා. අර මේ ඔබතුමියගේ ප්‍රශ්නේ ආයි අහන්න බලන්න.
සර් අවසරයි, මටද කිව්වේ?
ඔව්
සර්. ප්‍රශ්නේ ප්‍රශ්නේ මේ
ප්‍රශ්නේ මතක නෑ නේද? මටත් මතක
නෑ සර්. නෑ සර්, දැන් අර අපි මේ මගේ ළඟ මේ සූත්‍රය මොකක්වත් දැන් නැහැ. ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ උනේ මේ අර සුනන්ද මහත්තයා කිව්වේ චන්ද්‍රාගේ මේ වේමත්ත. ඔව්, එතකොට අපි ඒක වෙනස්කම් කියලානේ මටත් මතක තිබුණේ. එතකොට සර් දැන් ඒකට උත්තරයක් නේ මේ උත්තරයක් නේ නිකන් අර මට හිතිච්ච විදිහට එතනේ ප්‍රශ්නේ මතු වුණේ. දැන් අපි ඇත්තට මේ ප්‍රශ්නේ දැනගෙන තමයි උත්තරේ හොයන්නේ. ඒ වුණාට දැන් ප්‍රශ්නේ මතු වෙන්න එපැයි නැචරලි. නමුත් එහෙම වෙන්නේ නැහැ ඉතින් අපිට. නමුත් දැන් මම නිකන් හිතන්නේ දැන් ඔන්න අපි මේ දැන් මොකක් හරි
මෙහෙම හිතුවොත් දැන් පංච උපාදානස්කන්ධෙම මේක යෙදිලා කියලානේ කියන්නේ. ඒකෙන් වෙනම නෙවෙයිනේ නේද?
ඔව්.
ඒකම මේ ඡන්දයක් ඇත්ත ඔක උපාදානය කියලා වගේ විතරයක් නේ ඉන්නේ. එතකොට අපිට දැන් ඔය උපාදානය කියන එක දැන් අපිට හම්බ වෙන එක එක ಜಾති ඒවා තියෙනවානේ. දැන් උදාහරණයක් විදියට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, ඔය විදිහට ඒවයි වෙනසක් තියෙනවනේ නේද? හිතට අරමුණු කියනකොට. හැබැයි දැන් ඒක ආයේ අනිත් පැත්තට තියෙනවනේ. ඔය මොකක් වුණත් ආපහු පංච උපාදානස්කන්ධෙමනේ.
අන්න හරි, ඒක තමයි සර්. මම අන්න ඒක ඒක ගැන හිතලා තමයි දැන් අපි ඉතින් ওই දැනුමින් දන්නවනේ ওই පහ දැන්. නමුත් මේ දැන් ඇත්තටම දැන් මම ඒක ප්‍රායෝගික තැනට දැම්මහම අපි දැන් සද්දයක් හරි ගන්ධයක් හරි රූපයක් හරි මොකක් හරි එකක් අපි අපේ පුද්ගලික දැන් අත්දැකීමක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි ඒක අඳුන ගන්නවා, මේ දැන ගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ දෙක. ඊළඟට එතන දැන් ඔය මේ විඳිනවා කිව්වට ඉතින් ඒක ඒක නිකන් අර දැනෙනවා වගේනේ. එතකොට දැන් ඉතින් ඔය හිතලා කල්පනා කරලා ඉතින් ඔය ස්වરૂපයක් කියලාත් ගන්න පුළුවන්. එතකොට එතකොට දැන් එහෙම බලනකොට සර් දැන් ඒකත් අර දැන් දැන් චන්දරාගේ මේක චන්දරාගේම උපන්නේ මේක. එතකොට ඒ චන්දරාගයේම වේරියේෂන්ස්ද මේවා ඔය පහ කියන එක මට නිකන් ඒ ප්‍රශ්නේ ඇති උනේ. ඒක නිසාද අර ඒ ස්වාමීන් වහන්සේ අර තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඒ කියන්නේ අර පස් ආකාරයකට ඒ චන්දරාගය විහිදෙනවද කියලා අපේ අත්දැකීමේදී. අන්න ඒක තමයි අපට සර්ට ඒක විමසන්න පුළුවන්. කට්ටිය ඔක්කොටම ඒක දන්නේ නැහැ ඉතින්. හරිද වැරදිද දන්නේ මට නිකන් දැනෙන හැටි කිව්වේ සර්. නිර්වාණ සර්ණයි.
ඔව්, නිකන් සාමාන්‍ය හිතන්න පුළුවන් විදිහක් තමයි අපිට ඒක ජාතියේ පංච උපාදානස්කන්ධනේ. දැන් ඔය හැම එකටම කියන්නේ පංච උපාදානස්කන්ධ නේ. හැබැයි අපිට ප්‍රායෝගික ඒවයි වෙනස්කම් තියෙනවනේ නේද?
ඔව්.
දැන් පද්දයක් ඇහිලා දැනගන්න කොටයි නිකන්ම හිතලා දැනගන්න කොටයි නිකන් අපේ මට්ටමේ ඔය දෙක දෙකක් නේ. නැත්නම් ආයතන පැත්තෙන් එක එක විදිහට බලනකොට. එතකොට හැම එකම පංච උපාදානස්කන්ධේ නම් ඒකේ උපාදානෙ යෙදිලා නම් එතකොට මේවා ඒ උපාදාන වල යම් කිසි වෙනස්කමක් තියනවාද? නේද? එක එක.
ඔව්.
නැත්නම් එකම එකමද මේක? යන්න ඒ වගේ අදහසක් එනවා නේද? ඒකේ අඩු වැඩියෙන් තියනවාද වෙනස්ද? ඒකත් එක්ක
කිව්වේ දැන් අර අරමුණු අනුව ඒක වෙනස් වෙන හැටිද සර් කිව්වේ?
ඔසරයි සර් එතන සූත්‍රයට අනුව අහන්නේ චන්ද රාගයගේ වෙනස්කමක් තියනවාද කියලා නේද?
ඔව් චන්ද රාගයගේ ඒකයි සර් මට හිතුනේ දැන් එහෙමනම් අර පහටනේ විහිදෙන්නේ චන්ද රාගය නිසා වේදනානුස්පාදානස්කන්ධේ චන්ද රාගය නිසා සංඥා උපාදානස්කන්ධේ චන්ද රාගය නිසා අර පහම ඒ විදිහට අන්න එහෙම මේ විහිදී යනවනේ පහකට කොට මේ ස්වභාවයන් පහකට ඒකද චන්දරාගේ මේ වෙනස්කම නැත්තම් ඉතින් චන්දරාගේ එකක් නම් ඉතින් එක්ක මොකක් හරි එකක්නේ මේ දැන් මේක පස් ආකාරයකට අපි විහිදෙනවා ඒතර අපට අත්විඳීමනොත් මොකක් හරි ආකාර දැනෙනවා කීපයක් එහෙමද කියලා මම මේ පැත්තෙන් හිතුවේ සර් බලන්න ඒක කට්ටියට
ඔව් ඒකේ දෙපැත්තක් තියෙනවා මම දැන් කියන්න හැදුවේ ආයතන පැත්තෙන් වෙනසක් තියෙන අනිත් පැත්තෙන් එකකින් එන එකෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහ අතරත් වෙනස්කම් තියෙනවා නේද?
ඔව්
ඔව් ඔව් ඒ මම කියන්නේ ඕක කොයි පැත්තෙන් හිතුවත් දැන් Tamanට ওই ප්‍රශ්නේ මතුවෙනවා නම් හොඳයි කියන එක. දැන් ඒ සිතීමත් එක්කනේ ප්‍රශ්නේ එන්නේ.
ඒ
ඒක මොකද්ද හරි කියන එකට වඩා මම මේ මතු කරන්නේ මේ අර විමසන ගතිය.
එතන
මම අනේ කොත් එක්ක අර ප්‍රායෝගිකත්වයේ තුල Tamanta ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නවා.
දැන් සාකට වෙන්නේ අර ප්‍රශ්නේ දැක්කට පස්සේ ඒ ප්‍රශ්නේ අපි ඒ ප්‍රශ්නේ විමසන්න හදනවානේ ඒකට උත්තර හොයන්න. නමුත් අපෙන් ස්වභාවයෙන්ම ප්‍රශ්නේ ආවේ නෑනේ. ඒ අර සූත්‍රේ දැක්කට පස්සේ අපිට ආවේ.
ඔව්. ඇයි එහෙම වෙන්නේ අපිට නුවණ අඩු හින්දානේ.
අපිට එහෙම විමසීමේ මේකක් එහෙම එකක් නැහැ අපිට ඒ නිසා.
ඒ හින්දානේ දැන් ඔය ප්‍රශ්නේ අහන අය ප්‍රශ්නේ අහලා ඉවර වෙනකොට මගපල් ලැබලා ඉවරනේ. අපිට එහෙම වෙන්නේ නැත්තේ.
අපිට ප්‍රශ්නයක්වත්
නැහැ. අන්නේ ඒ පොයින්ට් එක තමයි මම මේ මතු කරන්නේ. ඒත් අපේ අඩුව මොකද්ද නේද? අපි ඒක හදා ගන්න ඕනේ නැතු ඔය ප්‍රශ්න උත්තර කටපාඩම් කර කර හිටියට හරියන්නේ නැහැ දහම දන්නවා කියලා. අපි කරලා තියෙන්නේ ඒක හොඳට බැලුවොත්. මන් දහම දන්නවා කියලා අර පොතේ තිබුණ එකක් අනිත් පැත්තට මතක තියාගෙන කියනවා. ඒකේ තේරුමත් මතක තියාගෙන කියනවා. ඉතින් අර ඩික්ෂනරියේ වචනයට වෙනස් නම් දැන් තර්ක. ඈ? ඒකයි බං අර වචන අල්ලගෙන තර්ක කරනවා කියන එක කිසිම නෑ. يعني ප්‍රතිපදාව පැත්තෙන් වැඩක් නැති දෙයක්. ඒක හැබැයි මතක තියාගන්න අදහසක් දාගන්න නම් උදව් වෙනවා. හොඳට තර්ක කර කර හිටියන් ඒක හොඳට මතකයි ආයේ කවදාවත් කවුරු හරි අහුවත් කියන්න. ඒක ප්‍රඥාව පැත්ත නෙවෙයි. අපි භාෂාවක් ඉගෙන ගන්නකොට කරන්නේ ඕකනේ. නදන්න භාෂාව. දැන් ඔය. දැන් අපි භාෂාවෙම දැන් සිංහලේ අපි දන්නේ නැත්නම් සිංහල සාහිත්‍ය නැත්නම් ඉංග්‍රීසි වල ඉංග්‍රීසි ලිටරේචර් ඒවයි මොකද්ද කරන්නේ? ඉතින් වචනයක් කාලා තේරුමත් පාගෙන් හරි අහගෙන ඕක පාඩම් කරගෙන ඊළඟට මම දන්නවා කියලා තව කවුරු හරි වෙන එකක් කිව්වොත් ඉතින් තර්ක කරනවා. ඕක නෙමෙයි මේක. ඕක ඔය ලෝකෙට ඇයිති මේ ඉගෙන ගන්න විදිහ. ඒ ක්‍රමේ නෙවෙයි මේක යන්න ඕන.
අපිට ප්‍රශ්න මතුවෙනවා.
ඔව්. දැන් ඔය ගක්කෝයේ පාලි ඉගෙන ගන්න පිටුනහම යන්නේ අර භාෂා ඥානෙ පැත්තට. අපි දැනගන්න එපා කියන එක නෙවෙයි. ඒ වුණාට අර අපි පරිස්සම් වෙන්න ඕන මේකේ මේ අර්ථයේ විමසන පැත්තෙන් අර පොතේ තියෙන හරි කවුරු හරි කියපු එක මතක තියාගෙන අනිත් පැත්තට කියන එක නෙවෙයි. අපේ පැත්තෙන් විමසීමක් ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රඥාව මත වෙන විදිහට නෙන්න ඕන. එතකොට එහෙම හොයන ඔය අහන ප්‍රශ්න යෙදෙන්න ඕන.
ඔව්. සර් දැන් මම බැලුවේ දැන් අර ප්‍රශ්නේ දැන් මම බැලුවේ අර ප්‍රශ්නේ තේරුම් ගන්නනේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. හැබැයි දැන් අපිට ප්‍රශ්නේ මතුවෙන්න ඕන නීති ඉස්සර. සර් දැන් ඒක
අන්න ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්නනේ නේ. ප්‍රශ්නේ තේරුම් ගන්න කලින් ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ කියන එක
තියෙන්නේ ප්‍රශ්නේ. සර් ඒ පොයින්ට් එක අපිට ඒක මේවා කළා පෙන්නලා දීපු එක ගොඩාක් වටිනවා සර්. දැන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැත්තේ ඇයි අපි ප්‍රශ්නේ මේ තෝරලා බේරලා ගන්න හදනවා උත්තරේ ඔක්කොම. හැබැයි ප්‍රශ්නේ මතුවෙන්නේ නැත්තේ ඇයි? අන්න ඒක නම් සර් ගොඩාක් වටින මේ වටින කාරණයක් සර් මතු කරේ.
තම කිව්ව අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ ප්‍රශ්නයක් අරගෙන අපි ඒක ප්‍රශ්නයක් කරගෙන ඒකට උත්තර හොයනවා. අනුන්ගේ ප්‍රශ්නයක් නේ අපේ ප්‍රශ්නයක් වෙන්න ඕන. අපිටම ඔය ප්‍රශ්නේ අහන්න යෙදුනා නම් නේද අපේ අර චින්තනය වැඩෙන්නේ. දැන් ඉතින් එතෙන්ට එන්න එතන අපි නැති හින්දා අපිට කරන්න පුළුවන් එක විදිහක් කියලා මට හිතෙනේ. අඩු ගානේ ඇයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා කියලාවත් හිතලා බලන්නේ. ඒක සාකච්ඡා කරන එක වටිනවා කියලා මට හිතෙනවා. අර ඒකේ උත්තරේ ගැන හොයනවට වඩා. මොකද අපි ප්‍රශ්නේ දන්නේ නැතුව උත්තරේ හම්බ වුණාට වැඩක් නැහැ.
මහාචාර්යතුමාගෙන් අවසරයි. මේ ඇත්තටම මේ සාකච්ඡාව අතරේ මටත් අදහසක් ආවා. මේ ඇත්තටම ඉතින් අපි මේ ලෝකේනේ ජීවත් වෙන්නේ. අපි ඉතින් මේ මෝඩකමින් අවිද්‍යාවෙන් වැහිලානේ. එහෙම නැත්නම් අපි ඉතර වෙලානේ. ඉතින් අපිට හිතට එන මේ මෝඩ ප්‍රශ්න හරි ඉදිරිපත් කරන්න ඕනේ පැහැදිලි කරගන්න. දැන් මට හිතුනේ දැන් අපිට මේ ආයතන 6ට යම්කිසි ස්වરૂපයක්. ඒ කියන්නේ 60 ශබ්දයක් කනට 60 රූපයක් කනට ශබ්දයක් වගේ. එතකොට මන්ට ආව ප්‍රශ්නේ කෙලින්ම ඒව අරමුණු වෙනකොටම අපිට උපාදාන ස්කන්ධයක් දැති වෙන්නේ නැත්නම් ස්කන්ධ පාද. රූප වේදනා සංඥා සංකාර කියලා ස්කන්ධ ගොඩවල් පහක්ද ඒක කෙලින්ම උපාදාන වෙනවද ඕන කෙනෙකුට. එතකොට අපිට මේ ස්කන්ධ පහක් ඇති වුණා නම් අපිට ඒක කෙරෙහි අර බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය වගේ චන්ද රාගයක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න විදිහට ඇලෙනවා ගැටෙනවනේ. එතකොට ගැටෙන්නටත් ඉස්සෙල්ල අපි ඇලෙන්න ඕනේ. හැම වෙලාවෙම අපි ඇලුනට පස්සේ තමයි ගැටෙන්නේ. එතකොට මේ උත්තරේට ගොඩක් සමීප වෙන්න පුළුවන්. ඇත්තටම මේ ස්කන්ධ පහට අපේ චන්ද්‍රාගයක් තියෙන්න ඕනේ. චන්ද්‍රාගයක් කියන්නේ කැමැත්තක්නේ. නැත්නම් අපි දැන් ওই යන වෙලාවට කොහේ හරි ගමනක් යන වෙලාවට අපිට මේ දකින්න තියෙන ගොඩක් ඒවා. අපි ගෙවල්, ගස්, මුහුදව අපිට ඒවා එන්නේ නැහනේ උපාදානේ. එතකොට ඇතර උපාදානය වෙන්න නම් මට හිතන විදිහට ඒකට කැමැත්තක් චන්ද රාගයක් තියෙනවා. රාගය ඉස්සලාම රාගේට ඉස්ස පටිගයටත් ඉස්සෙල්ල රාගයක් එන්න ඕන පටිගයක් වේ. එතකොට ඒ උත්තරේ ගොඩක් මේ කාලෝචිතයි කියලා තමයි මට නම් වැටෙන්නේ. මට වැටුණු විදිහට ඉස්සලා ඒ ස්කන්ධ පහට මේ චන්ද රාගයක් ඇති වෙන්න ඕන. එතකොට උපාදාන ස්කන්ධයට හේතුව චන්ද රාගය. ඒ විදිහ එකක් තමයි මට දැන් මේ සාකච්ඡාව අතරදී මට මතුණු ප්‍රශ්නේ. ඉතින් අපිට ප්‍රශ්න හරිනම් අහන්න ඕනේ නේ. අපි නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඉතින් ඒක ගැන පොඩි මේ උත්තරයක් මම මහාචාර්යතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
මේක මම උත්තරයක් දෙන්න කලින් අනිත්‍යයෙන් අහන එකත් හොඳයි. චුට්ටක් හිතන්න ඔය ස්කන්ධ පහට ඇති වෙන චන්ද්‍රාගය කිව්වොත් ඒ ඉස්සෙල්ලා ස්කන්ධද තියෙන්නේ චන්ද්‍රාගයද? ස්කන්ධ ටික තියෙන්න ඕනේ චන්ද්‍රාගය තියෙන්නේ. දැන් ඕකම නිකන් මං කිව්වොත් ඡන්ද රාගය නිසා ස්කන්ධ කියලා කිව්වොත් එහෙම ඔබතුමියට හිතන්න හිතෙනවද?
මට ඒ විදිහට හිතන්න බෑ වගේ.
ඒ විදිහට හිතන්න නෙමෙයි, එහෙම කිව්වොත් ප්‍රශ්නයක් එනවද? දන්න එකයි මං කියපු එකේ.
ඒ ඡන්ද රාගයක් කියන්නේ යම් කිසි ස්වરૂපයක් තියෙන්න ඕනනේ. එහෙම දෙයක් නැතුව ඡන්ද රාගයක් ඉස්සෙල්ල විදිහක් නැන්නේ.
අන්න හරි. ඒක තමයි, ඒක තමයි අපි හිතන විදිහ. හරි? හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඡන්දය නිසයි ඔය ස්වરૂපෙ ඉන්නේ කියලා. එහෙම කිව්වෝ. දැන් නිකන් දන්න එක නෙවෙයි නේද ඔය?
දැන් එතකොට ඒකේ කියලා තියන්නේ පංච උපාදානස්කන්ධයට හේතුව චන්දරාගය කියලානේ. චන්දරාගයට හේතුව පංච උපාදානස්කන්ධය කියලා නෙවෙයිනේ එතන ගලපලා තියෙන්නේ.
නෑ නෑ නෑ. ඒකම තමයි.
ඒක ඉස්සෙල්ලා තියන්නේ ස්කන්ධ.
ඈ? ඉස්සෙල්ලා තියන්නේ ස්කන්ධ කියලා කොහෙන්ද ගත්තේ? හොඳට හිතන්න.
දැන් මම අර අර උදාහරණ පෙන්නුව දැන් කෙලින්ම අපි ඊට මේ ඇහැට අපි යම් කිසි ගමනක් යනවා නම් අපිට හාමු වෙනවනේ මේ මේ කියන්නේ අපි කියුවේ ගස් පේනවා, ගෙවල් පේනවා, මිනිස්සු දකිනවා. නමුත් අපිට ඒවා එන්නේ නැහැනේ හිතට. අපි උපාදානය කරා. ඒකට ඒකට කැමැත්තක් ඇති වුණොත් තමයි අපි ඒවා උපාදානය කරගන්නේ. නැත්නම් අපිට උපාදානයක් වෙන්නේ නැහැනේ. උපාදානය කියන්නේ කැමැත්තක්. ඒ උපාදානය කියන්නේ ඕකට සමානව ඡන්දය සමානව එකක් නේ. එතකොට එහෙම උනේ නැත්නම් අපිට පේනවා විතරයි. ඒ ස්වરૂපයක් විතරයි. එතකොට ඒ කෙරෙහි අපි අපි දැන් දැන් අපි කියමු මගේ දැන් මොන හරි ඇඳුමකට අපි කැමැත්තක් එහෙම. ඒ විදිහට තියනවා නම් ඒකට කැමැත්තක් චන්දරාගයක්. එතකොට ඒ උපාදානස්කන්ධයට හේතුව චන්දරාගය කියලානේ එතන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට එහෙම චන්දරාගයක් නැත්තම් කැමැත්තක් නැත්නම් අපි උපාදානය කරගන්නේ නැහැ. මට ආව ප්‍රශ්නේ.
මේකට මම කැමතියි තව කවුරු හරි මේකට උත්තරේ කියන්නේ කියන්න පුළුවන් නම් කාට හරි පුළුවන්ද මෙතන අහන්න දෙයි.
අවසරයි සර්. මට එකට මට ආපු අදහස මම කියන්න පුළුවන්. ඇත්තටම අපිට මේ ලෝකේ ඕනතරම් රූප තියෙනවා, ඕනතරම් ශබ්ද තියෙනවා, ඕනතරම් ගන්ධ සුවඳ තියෙනවා. නමුත් ඒ එකක්වත් අපිට රූපයක් ශබ්දයක් වෙන්නේ නැහැ අපේ කැමැත්තෙන් ඇතර යමු නැත්තම්. කැමැත්ත නිසාම තමයි අර අපිට රූපයක් හෝ ශබ්දයක් වෙන්නේ කියන අදහස තමයි මට තියෙන්නේ.
සර් තේරුවන් සරණයි. සර් මේ මම දැන් ගොඩක් කතා කරපු නිසා මම අනිත් අයටත්
ඔනෙත්‍රාස් පොඩ්ඩක් ඉන්න මම සර් ඩ්‍රොප් වෙලා වගේ.
ආ.
නෑ ඕගොල්ලන්ට කතා කරන්න තමයි අවස්ථාව දුන්නේ. එක එක්කෙනා කියන්න අදහස්.
සර් මම නිකන් මට මම ගොඩක් කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලා ගොඩක් කතා කරපු නිසා සර් මට නිකන් කෙටිම හිතුනේ මේ එතන කියන්නේ අර කාම තණ්හාව වගේ කියලා. ඒ කියන්නේ තියෙන දෙයකට අපි පස්සේ ආසා කරන එක තිරුවන්
සරණයි. තිරුවන් සරණයි සර් මට හිතෙන්නේ අපි මේ බුදුහාමුදුරුවෝ ඇත්තටම රූපය කියලා අදහස් කරලා තියෙන්නේ කුමක්ද කියන එක බලලා ඊට පස්සේ අපි බලන්නේ ඒ රූපයමද කියලා බැලුවොත් හොඳයි කියලා මට අදහසක් ආයේ. තෙරුවන් සරණයි.
අවසරයි සර්. මේ මට මේ ආයමත් පොඩි අදහසක් ආවා. සර් දැන් ඒ දෙකේ වෙනසක් තියෙනවා තමයි. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ විග්‍රහ කරපු රූපය අරස රූපේ විදිහට අපිට පේන්නේ නිකන් බාහිර ලෝකේ තියෙන එකක් නේ. හැබැයි දැන් අපි පටන් ගන්න ඕන, අපි යන්න ඕන ගෝචර තැන ඉන්නේ. ඒ නිසා එතනින් පටන් ගන්න ඕන කියන අදහස තමයි මට හිතෙන්නේ. නමුත් අර කියපු අදහස හරි. මේ බුදු පියාණන් වහන්සේ කියපු රූපය විග්‍රහය වෙනස්, අපිට පේන එක වෙනස්. ඒක ඇත්ත. නමුත් අපි අර ගෝචර තැනින් යන්න ඕන කියන අදහසක් මට තියෙනවා. තිරුවන් සරණයි.
ඔව් තව ආයට මොනවා හරි අර කලින් මහත්මිය කියපු එක ගැන තව අදහස් තියෙනවද?
තෙරුවන් සරණයි. ආර ඉස්සල සුමේත්‍රා මහත්මිය ඒ කියපු එකට චුට්ටක් සඳහන් කළොත් අපි පටන් ගන්න ඕනේ අපිට ගෝචර තැනින්. අපිට වෙන්නේ ගෝචර තැනින් අපි පටන් ගත්තහම අපිට මගදී අමතක වෙනවා මේ බුදුහාමුදුරෝ කියලා තියෙන දේශනා කළා තියෙන එකද අපි බලන්නේ කියලා අපි අර ඒ අපිට ගෝචර තැනින් පටන් ගත්ත එකේ අපි බැසගෙන ඒක පස්සේ යනවා මිසක් අර බුදුහාමුදුරුවෝ කියපු ප්‍රශ්නේ අපිට අමතක වෙනවා. ඉතින් අපි අර ඒකට අපේ අවධානය යොමු කරගෙන යනකොට අන්තිමට කියලා තියෙන අපිට හම් වෙන්න දෙයක් නෙමෙයිනේ. කියන්නේ ඒකට අවධානය යොමු කරගෙන යන එක තමයි මම එතන අදහස් කළේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව් දමයන්ති ඒක හරි ඔයා කියපු එක. මේ මම කිව්වේ දැන් ඒක හරි. එතකොට අපි යනකොට අපි මොකක්වත් අන්තිමට හම්බෙන්න බෑ. දැන් ධර්මය අපි ඉගෙනගෙන තියෙනවනේ ඒවා. එතකොට ඉතින් ඒ වැරදෙන තැන් තමයි අපට මේ අපේ ස්වාමීන් වහන්සේලා එතකොට මේ සර් වගේ කල්යාණ මිත්‍රයින් අපට පෙන්වලා දෙන්නේ අන්න එහෙම වැරදෙන්නේ නැතුව යන්න. ගෝචර තැනින් පටන් අරගෙන වැරදෙන්නේ නැතුව යන්න කියන වගේ අදහසක්. ඉතින් අපිට මේ ගැන තව කතා කරන්න පුළුවන්. ඉතින් අපි කොහොමත් අපි මේ දැන් මේ ධර්මයේ කතා කරනවානේ දමයන්ති මායික සාමාන්‍ය කතා කරන වෙලාවකට. ඉතින් මේ ඒක හොඳයි. ඒ අදහස හොඳයි. මේ දමයන්ති තෙරුවන් සරණයි සර්.
ඔව් මට මේවා අහගෙන ඉන්නවා. මේ කාටවත් වැරද්දක් නෙමෙයි කියන්නේ. අපි මේ ගොඩාක් කතා කළාට තාම එකම තැන කරකිනවා වගේ කියලා මට හිතෙනවා. දහම ගොඩක් දැනගත්තට අර හිතන විදිය පොඩ්ඩක්වත් වෙනසක් වෙලා නැහැ වගේ. ආයේ ඔය ඕනම ධර්ම දේශනාවක් මුලම කෑල්ල හොඳට අහන්න. දැන් මහා පුණ්‍යමයිකේ මුලම ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධය කුමක් ප්‍රත්‍ය කරගෙනද? මම දන්නේ මේ පාලි වචන එහෙම තියෙන්නේ කියලා. මේ චන්දරාගේ. දැන් ඔතන ලොකු ගැටලුවක් එන්න ඕන අපි හිතන විදිහත් එක්ක. ඔය කියපු දැන් ස්වરૂපයක් තිබුණොත් තමයි අපිට තණ්හාව ඇති වෙන්නේ. මේ ලෝකේ ස්වභාව තියෙනවා. එතකොටයි තණ්හාව ඇති වෙන්නේ. අපි ඔය කොහේ හරි යනකොට ඉතින් මේ ඔන්න දැන් මලක් දැක්කොත් නේ ඉතින් අපිට ආස හිතෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිට එන්න ඕන ඔය රූපය ඇවිල්ලා නේද තණ්හාවට යන්නේ. මේක හම්බ වුණොත් තමයි ඇලීම. නැත්තම් එන්නේ නැහැ. එතකොට හොඳට බලන්න ඔය පංච උපාදානස්කන්ධේ ඇවිල්ලා චන්දරාගේ එනවද? චන්දරාගේ නිසා ඒක හම්බ වෙනවද? එතන ලොකු ගැටලුවක් එන්න ඕන මේක මේ හිතන වඩා. කියපු හැම කරුණේම මට පෙඩුනේ එතෙන්ට ගිහින් නෑ කියලා. අර දැන් ඕක ඉතින් පංච උපාදාන ස්කන්ධ කිව්වත් එකයි ස්කන්ධ කිව්වත් ස්කන්ධ ටික තියෙන්න ඕනනේ ඊට පස්සේ චන්දරාගේ. එහෙම කතාවක් නෙමෙයි මේ දහම. මේ දහම අහන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දන්න එකට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැළපෙන්නේ නැති එකමයි Tamanට හිතන්න අවස්ථාව. ප්‍රශ්නේ මතුවෙන්න ඕන. මම කිව්වේ අපිට ආහාර තියෙන්න ඕන තණ්හාව ඇති වෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා තණ්හාව නිසායි ආහාර තියෙන්නේ. ගැලපෙන්නේ නැහනේ. ඒකමයි ඒ ගැලපෙන්නේ නැති බව පෙන්වනොත් දැන් අපිට ප්‍රශ්න කරන්න වෙනවනේ. මේ කෑම තිබුණොත් මේ ඇලිමෙන්. කෑම හම්බ වුණ නැත්නම් කොහොමද ඇලිමෙන්? නේද? අර එකම පුතා නැති වෙලා යනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රියමනාප දේවල් නිසායි දුක. එයාට තේරෙන්නේ නැහැ ප්‍රියමනාප දේවල්ින් දුක එන්නේ කොහොමද? ඒවා හින්දා සතුට නෙන්නේ. හැබැයි එයාට අර හිතන ශක්තිය තිබුණේ නැහැ. ඔය අපි දැන් හොයන විදිහට එයත් ගියේ. මං කියන්නේ හිතන විදිය වෙනස් කරගන්න මේ ධර්ම ඇහෙනකොට මේ අපි හිතන විදිය නෙවෙයි. මේ ඊට වඩා වෙනස් පැත්තක් මං කියන්නේ. අර අඟුලිමාලට ඇහුණා වගේ මම නැවතිලා ඉන්නේ. එහෙම කියන්නේ කොහමද අර යනවනේ යන ගමන් කොහොමද නැවතිලා ඉන්නේ? මේ අපි දන්න එක නෙවෙයි මේ කියන්නේ. අපි කරන්නේ අපි දන්න එකටම දානවා. ඉතින් රූපයක් තිබුණොත් නේ ඔක මේ නේ රූපේ දැනගත්තොත් නේ ඇලීම එන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. රූපේ ලැබෙන්නේ අපිට ඕන හින්දා, ඡන්දයෙන් හින්දා. අපිට මේ වචන වලින් දාගන්න එපා. ඡන්දේ නිසායි ඔක්කොම ලැබෙන්නේ කියලා කිව්වොත් ලොකු ප්‍රශ්නයක් එන්න ඕන නේද? අපි ගිය හින්දා ලැබෙනව නෙමෙයි. අපි එතෙන්ට ගිය හින්දා මේක ලැබුණා කියන කතාවයි. ඡන්දේ නිසායි පංච උපාදාන ස්කන්ධය කියන කොටයි මහා වෙනසක් දැනෙන්න ඕන.
සරණයි සර්, මට මේ ප්‍රශ්නයක් මතු වුණා සර්. දැන් ඔය ස්කන්ධ කිව්වහම දැන් අපි ඉගෙනගෙන තියෙනවානේ ඔය 11 ආකාර පැවැත්ම, කුල රූපය, වේදනාව, මේ විදිහට දැන් ඒකත් සර් දැන් ලෝකේ විග්‍රහයක්නේ. දැන් ස්කන්ධ කිව්වහම නිකම්ම ඔහෙ මේ කියන්නේ දැන් කොටිම්ම කියනනම් දැන් පංච උපාදාන ස්කන්ධය දැන් අපි මේ දැනුව පැත්තට ගියොත් අවිද්‍යාව වෙන්නේ. එතකොට දැන් ස්කන්ධ කියන්නේ විද්‍යාවෙන් වෙන්න බැහැ නේ. ස්කන්ධ කියන්නේ අපි ස්කන්ධ ගැන කතා කරන නම් ඒකත් අවිද්‍යාවෙන්මයි. එතකොට සර් දැන් ස්කන්ධත් අපිට මේ දැන් අර උපාදාන කියලා ඒකේ ලොකු වෙනසක් තියෙනවද? මේකේ දැන් ස්කන්ධ හම්බ වෙන්නේ අපිට දැන් අර 11 ආකාර පැවැත්ම තුල රූපය. එතකොට ඒකත් එතන උපාදානයේ ගතියක් එතන තියෙනව නේද කියලා මට හිතුණා. නිකන් අර ස්කන්ධ කියලා වෙනම කතා කරන්න බැහැ නිසා නිකන් ඔය කොහෙවත් තියෙන ස්කන්ධ වගේ එහෙම කතා කරන්න බැහැනේ. දැන් අපි ඒකටත්
ඒක තමයි මම අර හිතන්න කිව්වේ ඔන්න ඔය කරුණ. දැන් අපි හිතනවා පංච උපාදාන ස්කන්ධ නෙමෙයි ස්කන්ධනේ. ස්කන්ධ කියලා වෙන එකක් තියෙනවා. ඕකට මේ හැලෙන්න ගිහිල්ලා තමයි පංච උපාදාන ස්කන්ධේ හැදෙන්නේ.
දැන් මං කියන්නේ දැන් අරකත් ඒකත් එහෙමම නේද කියලා.
නෑ නෑ, ඕක අනිකර අපේ අදහසක්. ඕක නෙමෙයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. ඒ කතාව මේ කියන්නේ. ඕක අපිට හරි පැහැදිලි, ලෝකයට හරි පැහැදිලි. ඒක ලෝකෙට අයිති අර්ථයක් මිසක් මේ බුදුදහම නෙවෙයි. ඊතර වෙන දහම නෙවෙයි. හරි. ඉතින් ඔය හිතන විදිහට හෙව්වට මේක අහුවෙන්නේ නැහැ කියන එක විතරයි මම මේ කියන්නේ. ඔය හිතන විදිහ වෙනසක්
වෙනවා. ඔව් සර්, ඒ කියන්නේ දැන් 11 ආකාර පැවැත්ම නේ දැන් අපි 11 ආකාර පැවැත්ම තුල රූපය, 11 ආකාර පැවැත්ම තුල වේදනාව. දැන් ඒ විදිහට නේ ස්කන්ධ නිර්වචනයක් අපිට තියෙන්නේ.
ඔව්, එහෙම සූත්‍ර තියෙනවා. ඔය 11 ආකාරේ මතක් කරිනම් ඒක රූපස්කන්ධ, ඒක වේදනාස්කන්ධ. එහෙම කියන තැන් තියෙනවනේ සූත්‍රවල. ඒකත් අමතක කරන්නකෝ. ඒ දැන් ස්කන්ධ කියලා මොකක් හරි අර්ථයක් අපිට තියෙනවනේ. ස්කන්ධ හරි අර්ථයක් තියෙනවනේ. ඔන්න ඔය අර්ථෙම
තියෙනවනම් සර්, ඒකට තියෙනවනම් ඒ අපි ඒ ගැන කතා කරනවනම් ඒ උපාදාන වෙලාමනේ. සර් දැන් ස්කන්ධ කියලා වෙන එකක් නැහැ වගේ මම කියන්නේ.
ඔය ස්කන්ධ කියලා කතා කරන්නේම පංච උපාදාන ස්කන්ධේ.
ඔව්, ඒක තමයි සමාත අදහස් කරේ මුලින් ඉඳලම.
ඒ නිසා තමයි මම ආයේ අර මුල මතක් කළේ. ස්කන්ධ හරි තියෙන්නේ ඡන්දේ නිසායි අපිට.
අවසරයි මහාචාර්යතුමා, දැන් ඒ දැන දිගට කතා කරනකොට අහගෙන හිටියේ. දැන් රහතන් වහන්සේලාටත් මේ විදිහටම රූප දක්ිනව, ශබ්ද ඇහෙනවා, ඒ විදිහට ක්‍රියා සිද්ධ වෙනවනේ, ක්‍රියාසිත් ඇති වෙනවනේ. එතකොට ඒ රහතන් වහන්සේලාට කොහොමද ඒ ස්කන්ධ එන්නේ? උපාදාන ස්කන්ධ වශයෙන්ද? එතෙන්දී ඒ ගැන හිතුවොත් ඔය ස්කන්ධයි ස්කන්ධ උපාදාන ස්කන්ධයි ගැන පොඩක් වෙනසක් තේරුම් ගන්න පුළුවන් නේද?
දැන් ඔබතුමිය ප්‍රශ්නයක් අහනකොට මුලින්ම කියන එක හරිනන්නේ ඊළඟ කරුණ හරි වෙන්නේ ප්‍රශ්නේ. දැන් මුලින්ම ප්‍රශ්නේ මොකද්ද? රහතන් වහන්සේලාට
රූප දක්ිනවා, ශබ්ද ඇහෙනවා.
එතනින් නවත්තන්න පොඩ්ඩක්. ඉතුරු ටික දාන්න එපා. එතකොට ඔය දාපු අදහසට නේද? එතකොට ඔය රහතන් වහන්සේ කවුද? ඔය කිව්ව රූප මොනවද? කියලා චුට්ටක් කියන්න. ඔය කියපු රූප අපිට හම්බ වෙන රූපද?
අපිට හම්බ වෙන රූප නෙවෙනේ රහතනස්ල ඔක්කොම කෙලස් නැති කරලා කොහොම.
එතකොට අපිට හම්බ වෙන රූප නෙමෙයි රහතන් වහන්සේලාට හම්බ වෙලා
තියෙන්නේ. හම්බේ. නෑ. එහෙම කියන්නත් බෑනේ.
එහෙම කියන්න බෑ.
නෑ. ඒ රූපමයි හම්බ වෙන්නේ. නමුත් ඒකට අර චන්දරාගයක් ඇති වෙන්නේ නෑ.
එතකොට අපිට හම්බ වෙන රූපමයි හම්බ වෙන්නේ ඒකට චන්දරාගයක් ඇති වෙන්නේ නෑ.
ඇති වෙන්නේ නැහැ. දැන් අපි අපේ වැරැද්ද තමයි නෑ නෑ අපේ වැරැද්දෙන් තමයි අපි උපාදාන කර උපාදාන ස්කන්ධ කියලා අරව ගන්න.
නෑ ඒ ඉතුරු ටික දාන්න කලින් ඔය කියපු කරුණ ගැන හිතන්නකෝ. රහතන් වහන්සේටත් හම්බ වෙන්නේ අපිට හම්බ වෙන රූපමයි කියලා කිව්වනේ.
ඔව් එහේ ඔව්.
ඒක පොඩ්ඩක් ආයේ හිතන්න. එහෙම වෙන්න පුළුවන්.
මට හිතෙන එහෙම වෙන්න පුළුවන්. මොකද ලෝකේ තියෙන දේවල් නේ, ඒ කියන්නේ මේ රූපයක්
ලෝකේ තියෙන දේවල් නම් එහෙම තමයි. එතකොට ඕකට තමයි අපි කියන්නේ ලෝකෙට අහු වෙලා කතා කරනවා කියලා. හැබැයි ඕකේ ඊතර වෙනඳහම නම් නෙවි. ඔය ලෝකයාට හිතෙන හැටි ගැළපෙන හැටි තර්කයට ගැළපෙන හැටි. හරි. ඒ අපිට වැටෙන විදිහ. ආ රහතන් වහන්සේත් මේ රූප දැක්කනේ. එතන මම ඔතන දෙකක් අහනවා. එකක් තමයි ඒ දැක්ක රූප මොනවද? ඔය කියපු රහතන් වහන්සේ කවුද? කාටද ඒ දෙක හම්බුනේ? රහතන් වහන්සේ මෙහෙමයි කියලා හම්බුනේ කාටද? ඔය රූප මෙහෙමයි කියලා හම්බුනේ කාටද?
ඒවට උත්තර නැහැ.
උත්තර නැත්තේ නැහැ කියන්න බයයි. ඔය මම දන්න රූප, ඔය මම දන්න රහතන් වහන්සේ. ඕකට තමයි ලෝකේ කියන්නේ. හරි අපි ඕකේ ඉඳන් හිතට එකයි මේ දහමට අනුව හිතට එකයි විමසන එක දෙකක්. දැන් ඔන්න ඕකේ වැරද්දක් මේ පෙන්වන්නේ. ඔය කියන රූප ඡන්දේ නිසයි කියලා කිව්වොත් දැන් ඔය රහතන් වහන්සේට හම්බ වෙන රූප ටිකක් තියෙනවා කියලා ඔබතුමියට මේ හම්බ වුණා නේද?
ඔව්.
හම්බ වුණා නේ. ඔන්න ඕක ඡන්දේ නිසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් මොකද කියන්නේ? ඔය හම්බ වුණ රහතන් වහන්සේ ඡන්දේ නිසයි කියලා කිව්වොත් ඒක තව ටිකක් මේ හිතන්න දේවල් මේ දෙන්නේ ආ. ඔය වගේ කරුණක් තමයි මේ පංච උපාදාන ස්කන්ධේ ඡන්ද මූලිකා කියලා. ඡන්ද රාගයේ මුල් කරගෙන. දැන් අපිට පේන්නේ අපි හදපු රහතන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයක් කියලා. අපි හදපු රහතන් වහන්සේට හම්බ වෙන රූප පංච උපාදාන ස්කන්ධ කියලා අපිට පේන්නේ නැහැ. ඔකෝ ඒ සබ්බං, ඒ කියන්නේ සියලු සියල්ල අයිතිය දැන්. කතා කරන්නේම ආයතනයකට ගෝචර ස්වභාවයක්. හොඳට හිතලා බලන්න. මම මේ ඕක වැරදි කියන එක නෙවෙයි. ඔතන හිතන්න ඕන දේ අල්ලගන්න. විමසන්න ඕන දේ. මොකද නැත්නම් මං කියන්නේ ඕක නෙවෙයි කියලා අනිත් පැත්තට උත්තරේ දාගන්න. එතකොට එහෙම දෙයක් නැහැ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. මං කියන්නේ ඔය අපි අහන හොයන විදිහට මේ හිතන ගතිය මතුවෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය කරුණු යෙදෙන්නේ නැහැ. දහම ඇහෙන්නේ නැහැ. මම මේ මුලින්දලම කියන්න හදපු පොයින්ට් එකමයි ආයි කියන්නේ. ආපහු අපි දන්න ටික දාලා අර හිතන්න පුළුවන්කම වහගන්න. හිතන්න ඕන තැන ප්‍රශ්නේ එන්නේ නැහැ අපිට. ඔහොම හිතුවට පස්සේ. ඒ කියන්නේ අපිට තීරී එකක් තියෙනවා. ආ ස්කන්ධ තිබුණා ඒකට මේ අපි උපාදාන කළා රහතන් වහන්සේ උපාදාන කළේ නැහැ. ඉතින් අපි දන්නවනේ ඔක්කොම. හැබැයි රහත් වෙලා නැහැ. දන්නවා. ඒ ඔතන ලොකු වැරද්දක් තියෙනවා කියලා පේන්නේ නැහැ. එතකොට අන්න ඒ කරුණේ තියෙන අඩුව මේ අපිට මේ දහමේ පෙන්නන දේ විමසන්න ඕන විමසන ගතිය මතුවෙන්නේ නැහැ. සත්‍ය හොයන ගතිය මතුවෙන්නේ නැහැ. ඒ අපිට ඊට වඩා සත්‍යයක් හම්බ වෙලා. ඔකට තමයි කියන්නේ ඉද මේව සත්‍යං. ඒක මේක ඔක දැන් මේක මම ඉස්සෙල්ලා කිව්වේ මේ පෞද්ගලික දෙයක් නෙමෙයි මගෙත් ඕක තියෙනවා. හන්දද එතකොට අපි බලන්න ඕනේ ඇයි මේ කියන දේ තේරෙන්නේ නැත්තේ? ඇයි මේකෙන් මේ මඟපල ලැබෙන්නේ නැත්තේ? එතකොට අන්න ඒ පැත්තෙන් මේක විමසන්න. එතකොට තව තව මේකේ අර මං කිව්වේ. දැන් ඇයි මේක කිව්වහන් ඇයි තව ප්‍රශ්න අහන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ඒක. එහෙම වෙන්නේ නැහැ සත්‍ය හොයන පැත්තට අපේ මනස ආවන. දැන් අන්න ඒ ගතිය, ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන පැත්තට අවශ්‍ය දේ අපි කරන්නේ නැහැ. ඉතින් අර අපි දන්න ටිකෙන්ම වහනවා. මේ ස්කන්ධ තියෙනවා, උපාදානය කරනවා, මේකට වැඩෙනවා. ඕකට ඇලුන්නේ නැත්තම් තමයි හරි. දැන් ඔතන බලන්න ස්කන්ධ තියෙනවා, ඇලෙන එකයි වැරද්ද කියන එකයි. මේ චන්ද්‍රාගය නිසායි පංච උපාදානස්කන්ධ කියන එක එතනම නොගැලපීම. මූලිකම දේ. ඒක එහෙම බර වචන වලින් තේරෙන්නේ නැත්නම් ආහාර කෑම කියලා ගන්න. කෑමට අපි ඇලෙනවා නේද?
ඔව්.
කවුරු හරි කියනවා ඇලීම නිසායි කෑම කියලා. කෑම උපදින්නේ ඇලීම නිසායි කිව්වොත් දැන් ප්‍රශ්නයක් නැද්ද?
ප්‍රශ්නයක් තියෙන.
අන්න ඒ ප්‍රශ්නේ මතුවෙන්න ඕනේ. ඕක තමයි මේ එක වචන වලින් කියන්නේ. රූපයක් තියෙන නිසායි ඇලෙන්නේ කියන එකයි ඇලීම නිසායි රූපේ කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. තේරුණාද?
ඔය එක තේරුණා මම. සෑ උනාට ඉතින් නම් මොකද්ද මේ දෙකෙන් වෙන්න ඕනේ? නෑ මට නම් හිතට ආවේ රූපයක් තියෙන්න ඕනේ ඇලෙන්න
කියලා. ඔව්. ඒකට තමයි ලෝකේ කියලා කියන්නේ. ලෝකයා හිතන විදිහ. රූපයක් තියෙන්න ඕනේ ඇලෙන්න. ඒක හරි පැහැදිලිනේ. ඒ කෑම තිබුණොත් නේ අපිට අයිස්ක්‍රීම් එකක් තිබුණොත් අපා හිතේ
නයි කන්නාසි.
අන්නාසි හරි. ඒ ඒක තිබුණත් නේ අපිට ඇලීම එන්නේ. ඒක අපිට පැහැදිලි. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඔය ඇලීම නිසායි ඕක හම්බ වෙන්නේ කියලා. දැන් ගැලපෙන්නේ නැහැ නේ. අර අඟුලිමාලට කියනවා මේ මම නැවතිලා ඉන්නේ. ඔබත් නැවතින්. හැබැයි අඟුලිමාල දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ යනවනේ. නැවතිලා අය. ගැලපෙන්නේ නැහැ නේ. ඔන්න ඔය නොගැලපීම ආවොත් ඔයා හිතන්න පටන් ගන්නවා. එහෙනම් දන්න එකට ගලපන එක නෙමෙයි. ඇයි මෙහෙම කිව්වේ? මේ ඇලීම නිසා මේ ආහාර හම්බ වෙනවා කිව්වේ ඇයි? ඇලීම නිසා රූප හම්බ වෙනවා කිව්වේ ඇයි? ඒක වෙන්න බෑනේ. රූපේ තියෙන්නේ පැය ඇලෙන්නේ. ඉතින් මේක ගැලපෙන්නේ නැහැ නේ. ඔන්න ඔතනින් හොයන්න. ප්‍රශ්නේ ඇති කරගන්න. මේ මට ඇත්ත එකේ අනිත් පැත්ත මේ බුදුසමහරෝ පෙන්නන්නේ. තේරෙනවද?
තේරෙනවා මස.
පිටරන්නේ කොහොම හරි මට ඇත්ත එකට අර තියපු වචන ටික ගලප ගන්න හදනවා. මේ ස්කන්ධ මේවා උපාදාන ස්කන්ධ නෙවෙයි අපිට හම්බ වුනේ. ඊට පස්සේ මේ උපාදානය කරපු හින්දායි වැරද්ද. ඔය අපි දන්න එකට ගලපන එක.
නැසම්මේ ඒක මම පෙන්නුවේ අර දැන් ඒ තත බුදු පියාණන් වහන්සේ උපාදාන ස්කන්ධට හේතුව ඡන්දයයි කියනකොට එතකොට ඉස්සලාම උපාදාන ස්කන්ධයක් ඇති වෙන්න බෑ නේද කියන එක හිතට ආවේ. එතකොට ඒකයි ඒ අනුව තමයි ඉස්සලා ස්කන්ධ පහක් පහල මේකට නිසා අපිට චන්ද්‍රාගයක් ඇති වුණ නිසා තමයි අපි උපාදාන ස්කන්ධ කරගත්තේ. එතකොට එහෙමමත් නිකු උපාදාන ස්කන්ධයක හේතුව චන්ද්‍රාගය කියලා.
ඔව්. එතකොට ඔබතුමිය අතින් දා ගන්නවා ඉස්සෙල්ලා ස්කන්ධ ටික තියෙන්න ඕන
කියලා. ඒ විදිහට තමයි ඔව් අතින් දාන්නේ. දැන් ඒ විදිහට තමයි මට වැටුණ ඔය විදිහ.
අන්න ඒ වැටුණ
විදිහ. වැටුණ නෙවෙයි සාමාන්‍ය දිනදා ජීවිතේදී දැන් මම අර පෙන්නේ දැන් අපි යනකොට කොහරි යනකොට දකින්නවා අපි නිකන් රූපයක් ගැන කියමු ශබ්ද. එතකොට දැන් ශබ්දයක් වුණත් අපි යොමු සින්දුවක් වුණත් අපි ඒකට ඇලුනේ නැත්නම් අපි ඒක කැමති අහන්නේ නෑනේ. අර ඒ විදිහට හිතලා නිකන් කියපු එක්පලිටමනේ අර ඒ විදිහට එදිනදා ජීවිතේ ඒවා හිතලා තමයි මේ ප්‍රශ්න නැගුවේ.
ඔය එදිනදා ජීවිතේක දැන් ඔය කියපු කතාව කියා දෙන්න නිකමට හිතන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද? අපිට හිතා ගන්න බැයිද? සාමාන්‍ය හිතන කෙනෙකුට හිතන්න බැරි දෙයක් ඔය. පුළුවන් නේද?
ඔය විදිහට හිතන්න පුළුවන්. සාමාන්‍ය විදිහටනේ මමත් හිතුවේ.
ඔව්. එතකොට ඔය ඕක ධර්මය නะ ඕක කියා දෙන්න අමුතුවෙන් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද?
දැන් සාර දැන් ඒ දැන් ඒ සූත්‍රයේ මේ උපාදාන ස්කන්ධයට හේතුව චන්දරාගය කියන මත තමයි හිතුවේ.
ඒක හිතුවට ඒ හිතුවට ඔය හිතුවා නෙමෙයි. ඔබතුමියගේ අදහස එතෙන්ට දාගත්තා. ඔන්න ඔතන වෙනස තමයි අපි තේරුම් ගන්නවා. අපි දැනගෙන හිටියේ මේ කියන්නේ මේක කියලා දාගත්තා. තේරුණාද? ඒකට තමයි ඔය ආකාර පරිවිතක්ක කියන්නේ. අපි හිතන ආකාරي විතර්ක කරන ආකාරයට ඔන්න දාගත්තා. ඒකට ගැලපෙනවද? ඔය හිතන ආකාරයට ගැලපුණා නේද?
ඔව් මස.
ඔව් ඕක තමයි චංගිත සූත්‍රය කියන්නේ ඔය විදිහට හිතුවොත් මේ ඊතර වෙන මාර්ගේ අහු වෙන්නේ නැහැ.
ඔව්.
ඉතින් ඒක ඉක්මවා යන්න තියෙනවා. ඒක ඉක්මවා යන්න නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්න ඕන. මම හිතන විදිහ නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා වෙනස් පැත්තක්. දැන් මම ඔය අඟුලිමාලගේ කසී බාරද්දාජගේ කිව්වෙත් ඔය ටිකක් තේරුම් ගන්න. අපි හිතන විදිහට වඩා වෙනස් දෙයක් නෙමේ මේ ශ්‍රමණයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ ධර්මය පෙන්වන්නේ අපි හිතන විදිහෙන් ඒ විදිහ නෙවෙයි. ඒකට ගැළපෙන එකක් නෙවෙයි.
එතකොට සර් මෙතන ඒ කියපු කාරණාවට සර් ඒක කොහොමද මේ විග්‍රහ කරලා
දෙන්නේ?
පංච උපාදානස්කන්ධයට මේ හේතුව මේ චන්ද්‍රාගය කියන එක.
ඔව් දැන් මම විග්‍රහ කරන්නේ ඔන්න ඔතෙන්දී ඔයා දන්න ටික නෙවෙයි මේ කියලා තියෙන්නේ කියලා මතුවෙනවා නම් ඔන්න හරි. එතෙන්ට ගියේ නැහැ. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් මතුවුන්නේ නැහැ. ආ පංච උපාදානස්කන්ධෙට මොකද්ද හේතුව චන්දරාගයයි කියනකොට හරි අපි දන්න එකට ගැලපුණා. එහෙම ගැලපුණා නම් දහම ඇහිලා නැහැ කියන එක තමයි මගේ විග්‍රහය. මේ බුදුහාමුදුරුවෝ කියලා දහම ඇහෙන්නේ නැහැ. මොකද අපිට ප්‍රශ්න මතුවෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ අපිට වැඩන්නේ නැහැ. ඉතින් ඒක හරි. එන අරහාමුදුරුවෝයි අරත්තව මොකද්ද වහන්නේ? මේ නිකන් ඉන්න බරුවට අර අපේ ওই ධර්ම සාකච්ඡා වල අර කතා කරන්න දෙයක් නිතින්ද ප්‍රශ්න අහන්නේ කට්ටිය. අනේ ඒ වගේ. ඒ ප්‍රශ්න අහනවා මේ අවබෝධ වීමක් නැන්නේ. ඒ අපි අර කතා කර කර ඉන්න හරි කැමතිනේ. නිකන් ඉන්නවට වඩා. ඉතින් එහෙම කතාවකට නිමෙයි යන්නවනම් මේ ඇයි අර හාමුදුරන්ට ඊළඟ ප්‍රශ්නේ අහන්න හිතුනේ කියලාවත් හිතන්නකො. ඇයි අපිට එහෙම හිතෙන්නේ නැත්තේ? ඒ මං මූලික කරුණ. දැන් ඕකට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ආ ඕක නෙමෙයි නම් කියන්නකෝ මට උත්තරේ. එහෙමනේ අහන්නේ. ඒ අහන තාක්කල් අපි ප්‍රශ්නේ දන්නෙත් නැහැ උත්තර හොයනවා. හරියටම ප්‍රශ්නේ ඇවිල්ලා ප්‍රශ්නේ අහුවත් අන්න එදාට උත්තරෙත් තේරෙනවා ප්‍රශ්නෙත් තේරෙනවා ඒ දෙකෙන්ම ඈතර වෙනවා. අපි කොච්චර බණ අහුවත් ඔන්න ඔය ගතිය නැති එකේ ගැටලුව තමයි මම මේ පොඩ්ඩක් මතු කරන්න උත්සාහ කළේ. ඉතින් මේ ඔබතුමියගේ වැරද්දක් නෙමෙයි මේ කියන්නේ ඈ. අපි
තේරෙනවා අපි සාකච්ඡා කියන්නේ එකයිනේ. කරුණ පැහැදිලි කරගන්නනේ අවශ්‍ය.
ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ අපි හැමෝටම වැරදිලා තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඒ හින්දා මෙතන තව ටිකක් විමසන්න. ඔය බණ අහන ගමන්ම ආපහු අහන්න අර මේ දැන් ගිය සතියේ කරපු සාකච්ඡාව ආපහු අහන්න. නැත්නම් අපේ අනවදසියාඳුකෝපේ කියන ඒවා ආයේ අහන්න. ඒ අහනකොට අපිට ඇහිලා නැහැ කියලා පේනවා මේ වගේ ඒවා මතුවෙනකොට. දැන් උන්වහන්සේලා මේක හරි ලස්සනයි හරිම සුන්දරයි කිව්වට අපිට එහෙම එකක් නැහැ නේ. මොකක්ද තේරෙන්නේ නැති එකක් කියාගෙන යනවා මේකේ මොකද්ද මේ සුන්දරකම නේද? අපිට ඉතින් අර වචනේ පාඩම් කරගෙන අනිත් පැත්තට කියනවා සමහර වෙලාවට එහෙම වෙලා වැඩක් නැහැ. ඒ ගතිය Tamanට දැනෙන්න ඕන. ඒ Tamanට දැනෙන්නේ මතක තියාගන්න ඔන්න ඔය හැම බණක්ම අලුත් බණක් වගේ. දැන් මේක අහනකොට පළවෙනි ප්‍රශ්නේ අහනකොට මේක මම දන්නව නෙමෙයි මේ ලොකු ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ චන්දරාගය නිසා කියන්නේ කොහොමද? අපිට පංච උපාදානස්කන්ධේ තිබුණත් නම් චන්දරාගය ඇති වෙනවා. මේ කියන්නේ ඒක අනිත් පැත්තයි. දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැති හින්දා මම අර කෑමෙන් ගත්තේ. ආහාර තියෙනකොට අපිට තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා කොහොමද ආහාර ඇති වෙන්නේ? ඒක එහෙනම් සල්ලි හම්බ කරන්න ඕනේ නෑනේ. තණ්හාව හදාගත්තා නම් කෑම හම්බ වෙනවා. එන්නේ නැද්ද ප්‍රශ්නය? ඔය ප්‍රශ්නේ ආවොත් ඒකෙන් විමසුවොත් ප්‍රඥාව වැඩෙනවා. තේරෙනවද?
සමාවෙන්නේ. අර ස්වාමීන් වහන්සේ හැමදිස්සෙම කියන්නේ රූපයට තණ්හා කරන්නේ නැතුව රූපයේ තණ්හාව බලන්න කියලා. ඒකමද ඒ කියන්නේ?
ඔව්, ඒ මතු කරන්නේ ඒ වගේ අදහසක්.
රූපයට තණ්හාව නෙවෙයි රූපයේ තණ්හාවයි රූපයේ ආශාදයයි කියන්නේ කියලා කියන්නේ.
ඔව්, ඒකම තමයි. ඒ කායේ කායනුපස්සී විහෙරති. අපි කරන්නේ කායනුපස්සී එක විතරයි. ආයේ කියන කෑල්ල නැහැ. ඒ කියන්නේ රූපයි කියන කෑල්ල නැහැ. අය රූපයක් අරගෙන ඒක ගැන තමයි ඔය හිතන්නේ. ඒ කියන්නේ රූපයක් කියන එකේ බැසගෙන ඉවරයි අපි අනුපස්සනාව කරනකොට. ඉතින් එතර වෙන්න බෑ. මම ඔක එරෙන බාධාවෙන් කියන්නේ වතුරේ බල්ලා හදලා ඉවරයි. ඊට පස්සේ ඌගේ විස්තර ටික හොයනවා. ඒක පිළි අරගෙන ඒ බල්ලා ගැන විස්තර ටික හොයනවා. ඉතින් එතකොට මේ අහුවෙන්නේ නැහැ මේ කියන කතාව. එතර වීම අහුවෙන්නේ නැහැ. අර බල්ලා ගැන තව විස්තරයක් නම් අහඹුයි. හරි. එතන රූපය කියනකොට අපි රූපයක් අරගෙන ඒකට නිතන්නාම ඇති වෙන්නේ. ඒකට නිකමැත්ත ඇති වෙන්නේ. දැන් අර බැහැගෙන ඉවරයි, අභිනිවේෂ වෙලා ඉවරයි. ඒ අභිනිවේෂ වෙන බැස ගන්න එකෙන් මේතර වෙන්නයි බුදු කෙනෙක් දහම පෙන්නන්නේ. ස්කන්ධ හරි පංච උපාදාන ස්කන්ධ හරි කියනකොට අපි ඒක අල්ලගෙන ඉවරයි. ඒකෙන් ගැලවෙන හැටි හොයනවා. මේක හරියට මේ හරියට කියන්නේ මේ අර්ථේ මතු වෙනවා කියන්නේ ඒක ලැබෙන ගතියම. ඔකට තමයි අර අර ලැබ ගන්න ගතිය කියන්නේ. දැන් අපි ලැබගෙන ඉවර වෙලායි ඒක උත්තරේ හොයන්නේ. ඒ ලැබ ගැනීම වැරද්ද අපිට පේන්නේ නැහැ. දැන් ඔය හොයන විදිහට යන්නේ අන්තිමට ඉතින් ඕව නැතුව ඉන්න විදිහක් හොයා ගන්නවා. ඒක තමයි ඔය අර අරූපාවචර වෙන්න පුළුවන්, අසඤ්ඤතලී වෙන්න පුළුවන්. ඒක ඒව නැහැ. එතකොට කරදර යන්නේ. එතෙන්ට යන්න හදන්න.
තේරෙනස බොහොම පිං.
ඔව්.
ඒකට පොඩ්ඩක් මම පිං ඒ ගැන හිතන්න ඕන අනිත් අයට අවස්ථාව දෙමුනේ ගොඩක් කාලෙකින්.
ඔව් සර්. සර්වසන්නස පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අර සාමිවාසී නිතරෝ කිය මේ අර එක සූත්‍රයක කිව්වනේ ගිය සති පහසත් අර ඇලුන සිතින් විදිනවා. නොයන් සිතින් විදිනවා සිහියෙන් කියලා. අපිට ඒක පොඩි අදහසක් දෙන්න පුළුවන්. නොයලු සිතින් දැන් සිහිය එන්නේ ඇලුළු සිතින් විදින එක සිහියෙන් දකින එක තමයි නොයලු සිතින් විදීම කියලා කියන්නේ. එතකොට මේ දැන් ඒක පොය බවින් දැකීම තමයි දුක නොරැස් වෙන කියන්නේ. මේ වෙන කෙටි ප්‍රතිපදාව කියන්නේ සන්නිවාසි කියන්නේ. එතකොට ඕක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
දැන් ඔය නොයලුන සිතින් විඳීම කියන්නේ මොකද්ද කියලා හොයන්න යන තාක්කල් ඒක හම්බ වෙන්නේ නැහැ. හරි. ඇලුන සිතින් විඳීම අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වැරද්ද විදිහට දකින්න ලේසි. හරි දේ මොකද්ද කියලා දකින්නට වඩා. එතකොට ඔය දැන් අපි පෙන්වන්නෙම කෙනෙක්ගේ ඕක වැරදි කියලා මේසක් හරි මොකද්ද කියන එක පෙන්වන්න බෑ. Taman වැරද්ද දැක්කොත් එතනමයි හරියකට එන්නේ. හරි. ඒකයි මේ හොයන විදිහ කියන්නේ. දැන් අපි හොයන්න ඕන එහෙනම් ඇලුනු සිතින් විඳින්නේ කොහොමද? දැන් අපිට විඳීමේ තියන ඇලුන විඳීමුත් තියන ඇලුන් නැති විඳීමුත් තියනනේ ප්‍රායෝගිකව නැද්ද?
ඔව් එහෙම දෙයක් තියෙනවා. ඒවලට දැන් මෙහෙම පුතන එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. දැන් අපි කියමුකෝ අනිවර්ජසිය කියන එක සයින් වහන්සේ කියවනේ. අනිවර්ජසිය කියන්නේ මේ නොවැළඳුණු සිතින් විදිනවා විදින බව. දැන් සිහිය නිවර්ජසිය කියන්නේ අපි අලුණු සිතින් සාමාන්‍ය විදිහින් දන්නවනේ කෘතඥ ලෝකේ. එතකොට නොවැළඳුණු සිතින්
විදිනවා මං කියන්නේ අංක ඇලුන සිතෙන් විඳිනවා කියන එක අපි දන්නවා කියලා හිතුවට දන්නේ නැහැ කියලා.
දන්නේ නැහැ. ඒකත් හරි. ඒකත් දන්නේ
නැහැ. ඒක හොයාගෙන යනකොට
ඔව්.
මේ අපි ඇලුන සිතෙන් විඳිනවා නම් අපි ඇලුන සිතෙන් විඳින්න නැති විඳීම් නැද්ද කියලා හොයන්න. දැන් ඕන දැන් විඳීම කියන එක දැනෙනවනේ ප්‍රායෝගිකව රිදෙනවා. නේද? දැන් මදු එක්කන රිදෙනවනේ. දැන් ඒක ඇලුණු සිතින් විඳීමක්ද නැද්ද?
ඒක ඇලුණු සිතින් විඳීමක්.
ඔව්. දැන් අපිට හොඳ සැප විඳීමක් එනවා. දැන් හොඳ රස කෑමක් කනකොට හරි. නිකන් සතුටක් දැනෙනවනේ නේද?
ඔව්.
මට කියන්න කෑමක් නැහැ. මොකද අයිස්ක්‍රීම් කිව්වොත් අයිස්ක්‍රීම් කන්න තියා ඉන්නවනේ. තමන් ආසාවෙන් කන එකක් කන වෙලාවක් කල්පනා කරන්න.
ඔව්.
නැත්තම් හොඳට දාඩිය වෙලාවට හුලඟක් එනවා ෆෑන් එක දාගන්නවා. අනේ යන්තම් ඇති නිවන් දැක්කා වගේ කියලා කියනවනේ.
ඔව්.
අයි ඒ වෙලාවට එන විඳීම ඒක දැන් සැප වේදනාවක් නෙමෙයි කියන්නේ. ඉස්සලගේ දුක් වේදනාව.
ඔව්. හරි.
එතකොට ඒක ඇලුණු සිතෙන් විඳීමක්ද නැද්ද?
ඒකත් ඇලුණු සිතින් විඳීමක්. දෙක ඔය කොහොම ඇලුණු සිතින් විඳිනේ.
හරි. දැන් තව ටිකක් හිතන්න ඔය දෙකටම අහු වෙන්නේ නැති වේදනාවක් තියනනේ අපිට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ අපි දන්නේත් නැහැ වින්දද කියලා සමහර වෙලාවට. ඒක හිතුවොත් තමයි පේන්නේ හැම විඳීමක් තිබුණා කියලා.
ඔව්.
يعني සැපත් නැහැ දුකත් නැහැ මේ දෙකට වැටෙන්නේ නැත්නම් අපිට වින්දා කියලා දන්නේත් නැහැ ඇත්තම කිව්වොත්.
ඔව්.
දැන්
ඒකත් සිතින් විඳීම.
ඒකත් දහමට අඩුව නම් ඇලුන සිතින් විඳීම.
ඔව් අනිවාර්යයෙන්.
දැන් ඒකයි බං කියේ ඕක අපිට පේන්නෙම නැහැ. හරි.
ඔව්.
දැන් අපි ගොඩක් වෙලාවට දාගන්නේ ඔන්න ඔතෙන්ට ගියා නම් ඇති අර ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත්
නැහැ.
ආ. ඒතකොට කරදර යන්නේ. අපි දන්නෙත් නැහැ වගේ ඔය අසඤ්ඤ පැත්තට යන්නේ ඔන්න ඔය. දැන් අර දෙකේ වැරද්ද දකිනකොට ඒ දෙකෙන් අයින් වෙන්න try කරනවා.
ඔව් දැන් මෙහෙමයි. ඔතන දැන් අතට මම ඔතනින් එහාට පොඩ්ඩක් ගියා දැන් ඔතන දැන් එහෙම try කරනවා කියන්නේ සිතකින් try කරනවා කියන එකනේ ඒකත් අලුන සිතින් විදීමක් එහෙමයි මම කත්තේ එතකොට දැන් එහෙම කිසිම වෙලාවක අපිට try කරන්නවත් කිසිම දෙයක් ලෝකේ අපි සාමාන්‍ය වචන
පාවිච්චි කරලා දැන් ඔරහා try කරනවා කියන එක හොඳට හිතන්න
ඔව්
අපිට try කරන්න පුළුවන් කොයි වෙලාවෙද
try කරනවා කියන්නේ මේව දෙයක් try කරනවා කියන්නේ දැන් මොනවා හරි මේ අසකන්නාසේ දිවහාය මනින්ගෙන අපි දැනගන්න දේවල් තියෙනවනේ ඒ මොනවා හරි දැනගන්න හැම එකම මේ ඇලුනසිතින් විදීමක් නේ. එතකොට ඒ දැනගන්නේ හැම එකම ඇලුනසිතින් විදිනවා කියන එක තමයි වෙන්නේ. මොකක් කරත් අනිවාර්යයෙන් කොහොම හිසියෙන් හරි අහිසියෙන් හරි කරත් ඇලුනසිතින් විදීමක්. එතකොට ඒ ඇලුනසිතින් විදීම ඇලුනසිතින් විදිනවා කියලා තව මනදම්ම මනෝවිඤ්ඤාණයකින් දැනගන්නවා. අන්නේ දැනගත්තට පස්සේ දැන් විදින වෙලාවට දැනගන්නවා කියන කියන්නේ ආන් එහෙම දැන් සමා තේරුම් ගත්තේ මෙහෙම දෙයක් සමිනාද කියනකොට තේරුම් ගත්තේ එහෙම දෙයක්. ඒක මේ ඒක නිකන් අර නිකන් මට තව කෙනෙකුට කියන්න ඕනේ අතර මේක වැරදි කියලා මට තේරෙන නිසා මේ එතකොට දැන් කොහොම තව මනදම් මනෝවිඤ්ඤාණයකින් දකින්නවනේ ඔන්න ඕක දකින්නකොට ඔය බවින් දැකීම තමයි දුර්ණක්ෂණ ප්‍රතිපදාව කියන එක. ඒක අනිමිත්තක්. ඒ කියන්නේ නිමිත්තකට ගන්න බැරි මේකක් නේ. තන අනිමිත්ත ගැන සවිඥාසි කිව්වා. එතකොට දැන් පළවෙනි සැරේ දකින්නවා. ඒක මම කියන්නේ ස්ටෙප් තුනකට සිද්ධන්නේ මේක තනි ස්ටෙප් එකට. පළවෙනි සැරේ දකින්නවා. දකින්නකොටම අර ධර්මයේ චක්කනිරෝධී ධර්මය අපිට ඇහිලා තියෙනවන්නේ මේක තියෙන්නේ මේ දුක නොරසෙන්නේ ප්‍රති ඇති වෙන පරිසරයත් එක්ක ඇති වෙන පරිසරය කියන්නේ වෙනම සිතක් නෙමෙයි ඒ අක්කාරින ධර්මයත් එක්ක තියෙන මේ ඒක අර විදිහට වුණාම ඒක නිවර්ද සිහිය වෙනවා. ඒ කියන්නේ දෙවනි සිත කිනුත් නෙමෙයි අර පළවෙනි සිතින් අර එහෙම තේරෙන්නේ අර ධර්මයත් එක්ක. ඊට පස්සේ ඕක දෙවනි සිතකින් දැන් ওই විදිහට රැස් වෙන ප්‍රතිපදාව තමයි නිවරදීය. ඔන්නෝම නිවරදීන කොට ඒක මම නෙමෙයිනේ. මම කරපු ඒක එහෙම වෙන්නේ. මම කිව්වොත් අරදී අනුන් කිව්වොත් අරදී ඒක වැරදි කියලා කිව්වහම වෙනවා. ඒතකොට ඒ වැරද්දත් එක්ක ප්‍රශ්නයක් කියන ඔන්නෝ ප්‍රශ්නේදී ඊළඟ සිත උපදින්නේ අනිමිත්තක් වෙනවා. අන්නේ අනිමිත්තක්නේ. අන්නේ ඒක තමයි මම කියන හදන්නේ. ඔන්නෝ අනිමිත්ත කියන එක හරියද කියන්නේ ඒක එහෙම වුණත් හරියද ස්වාමීන් වහන්සේට මම අහන්න කියලා හිතා හිටියෝ ගත්තින්. ඔන්න ඔය ප්‍රතිපදාවනේ දැන් ස්වාමීන් වහන්සේ දුකරනස් කියන නිවන ළඟ ප්‍රතිපදාව කියලා. අන්න ඒක විස්තර කරන මට ඔය තේරිච්ච දේ කිව්ව එක කොහොමද දන්නේ ගියේ. අපිට අර මොනවා හරි දෙයක් දැන් ගියා බලනවා කියමුකෝ දැන්
මේ අන්තිමට කිව්ව එක වැදගත්. ස්වාමීන් වහන්සේ කියපු එක මට තේරිච්ච විදිහ.
ඔව්. ඔව්. ඉතින් අර ඒ වගේ ප්‍රැක්ටිකලි ඔය කරන
කියන්නේ ඔක මම දන්නේ ස්වාමීන් වහන්සේ මොනවා කිව්වද නැද්ද කියන එක නෙමෙයි. ඉතින් අපිට තියෙන යම් කිසි මේ දහමත් එක්ක බලනකොට කියන්න තියෙන්නේ දැන් ඔය එන අනිමිත්ත මේ අර දැන් ඔයාගේ සමහර විට අර වචනෙන් කියන්නත් අමාරුයි. ඉතින් මෙහෙමයි කියනකොට ඔව් ඒ වුණාට තාම මට පේන්නේ ඔය අනිමිත්ත කියන්නේ අර නිමිත්තෙන් අයින් වෙන පැත්තට යනවා මිස ඒකේ අර ඒක හට ගන්න ආකාරය කියන පැත්තට නෙවෙයි යමු වෙන්නේ කියන.
ඔව් වෙන්නේ.
එතන වෙන්නේ අයින් වෙන්න හදන ගතියක් තමයි අතන මතුවෙන්නේ.
ඔව් ඔව් ඒකත් ඇත්ත. සා දැන් මෙහෙමනේ දැන් ඔය හැම බණකම සාමිවාසි කියන හැම බණකම අන්තිමට ඔය ප්‍රශ්නාර්ථයක් විදියට හිතන්න එපා. අපි දකින්න ඒවා ගලපන්න නැතුව හිතන කොටත් උතර අනිමිත්තට අදාළ එකක් තියෙනවා. අපේවා ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එක මොකද්ද කියලා හිතනවා. එතකොට ඔය හිතන ඔය චින්තන මෙහෙම යන වෙලාවේ මේ වෙන්නේ නිමිත්තක් නැතුව අපේ නිමිත්තක් නැතුව චින්තන මෙහෙවීමක්නේ. එතකොට
බලන්න අසංක දැන් නිමිති කියනකොට දැන් අපේ නිමිති තියනවනේ.
ඔව්
අපේ නිමිති නැති වෙන එක තමයි අනිමිත්ත අපිට.
ඔව්
හරි. ඕක තමයි ඇත්තටම බුදු කෙනෙක් පහල වෙන්න කලින් කට්ටිය කරපු වි.
ඔව්
මොකද මේ නිමිති වල වැරදි දැක්කා. හරි. එතකොට ඒකේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන එකේ වෙනස මොකද්ද කියන ඔන්න ඔය ප්‍රශ්නේ මතුවෙනවා. දැන් ඕකට තමයි කිව්වේ අපි හිතන විදිහ කියලා. දැන් ධහම ඇහෙනකොට මේ අපි හිතන විදිහට වඩා වෙනස් පැත්තක් නෙමේ කියන්නේ කියලා යන්තම් හරි දැනෙනවනම් එදාට තව තව ප්‍රශ්න එනවා. ඒ එන ප්‍රශ්න ටික තමයි ඔය ඕන සූත්‍රක හරියට බැලුවොත් ඊළඟ ප්‍රශ්නේ විදිහට ඇහෙන්නේ.
ඒ
එක එක චින්තනය මෙහෙ වෙනවා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දැන් අපිට වෙලා තියෙන්නේ හොඳට බලන්න මම මේ අද කියපු කාරණේ. දැන් මේ සූත්‍රය අහනකොට පළවෙනි ප්‍රශ්නේ අහලා උත්තරේ දුන්නාට පස්සේ අපිට ඊළඟ එක කියන්න කලින් ඒ ප්‍රශ්නේ මතුවෙනවද? වෙන්නේ නැහැ.
නෑ ඊනේ කියොත් වෙන්නේ
නැහැ. අන්න එතන අඩුවක් තියනවා කියන එක පේන්නේ නැද්ද?
ඔව් ඒකත්
ඒ වැරද්ද එන්නේ අපි තාම අර ලෝකෙට අයිති කිව්වට අර නිකන් මෝඩය නෙමේ. සෑහෙන හොයන අය හිටියනේ ලෝකෙට අයිති විදිහට විමුක්තිය හොයපොයි. අනේ ඒ අයගේ මේ බුදුදහම ඇහෙනකොට එන වෙනසයි ඒක මහා පරතරයක් තියෙනවා. ඉතින් එතෙන්දී දැන් ඔක අර තර්කයට ඉතින් කියන්න පුළුවන් මම ඔය දැන් කියපු එකෙන් දැන් අර නිමිති වලින් අයින් වීමයි අනිමිත්ත කියනකොට ඒක විදිහකට කිව්වොත් ඔය නිමිති ගැන කතා කරන්නම බැරි පැත්තක් තමයි අනිමිත්ත කියන්නේ. නිමිති නැතුව ඉඳීමවත් නිමිති වලින් අයින් වීමවත් නෙවෙයි. අර වතුරේ බල්ලගෙන් නිකන් හිතන්න මට ඊට වඩා මට උපමාවක් පේන්නේ නැහැ.
එතකොට සර් ඔතන ඔය දැන් එහෙම නිමිති වලින් අයින් වීමයි ඒක නෙමෙයි කියන්නේ නිමිති කියන්නේ ඒක වෙනවනේ. ඒ හැම දෙයක් නේද වෙන්නේ මේ ඔය
නිමිති ගැන කතාවක් එන්නම බෑ.
එන්නම බෑ. එතකොට ඒක නේද වෙන්නේ ඔය ප්‍රශ්නාර්ථයේ හැම ධර්ම කරුණාම ප්‍රශ්නාර්ථයෙන් හිතනකොට චින්තන මෙහෙමින් යදනකොට වෙන්නේ ඕක නේද?
වෙන්නේ ඕක නෙමෙයි. දැන් අපි දැන් ඔන්න ප්‍රායෝගිකව කරන්නේ ඔන්න රිදෙනවා නම් රිදෙන එකෙන් අයින් වෙන්න අපි try කරන්නේ. මේ අවබෝධ වුණොත් රිදෙන්න බෑ.
ඈ නෑ එහෙම එකක් නෑ. එහෙම ගන්න. එහෙම ගන්න නෙමෙයි.
ඔය සාමාන්‍යයෙන් සම්බලට හිත ඇතුලේ වැඩ කරන්නේ ඔය වගේ දේ. ඒක මම වේදනාව උදාහරණයට දැම්මට නිමිත්ත කියන එක. හිතටවත් මෙහෙම මෙහෙ වෙන්න බෑ. ඈ ඔව්. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ.
ඒ කතාව නෙමෙයි හරි.
දැන් එහෙනම් මොකද්ද කියන ප්‍රශ්නේ එක්ක ඒ දහම් පරියාය එක්ක විමසන්න ඕන. හරි. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද කිව්වොත් ආපහු අපි අතෙන්ක ගිහිල්ලා.
නෝ ඒක හරි.
හැබැයි අපිට පුළුවන් ඔය කරන එකේ වැරද්දක් තියනවා නම් ඕක තාම ලෝකෙට අයිති කියලා පෙන්නන්න. මෙන්න මෙහෙම මෙහෙම මෙතෙන්ට අහුවෙලා නේද. එතකොට අන්න ඒකත් එක්ක තමන් එතන ඉක්මවා යන විදිහ ඒක තමන්ගේ පැත්තෙන් ඒ ප්‍රශ්න කිරීම තුලින් එන්න ඕන. ඇත්ත නෙමේ කියන කතාව. හැබැයි මට තේරෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. හරි.
දැන් සර් කිව්වා දැන් මට ගැලපෙයි. හැබැයි මට ගැලපෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කියලා ඔහොම කියනවනේ. එතකොට දැන් එතකොට ඕන් ඕක මට තේරුණා කියන එකත් වැරදි. ඒකත් බුදුහාමුදුරුවෝ වැරදි.
නෑ ඒක තමයි මං කිව්වේ. ආ ඕක බොරුයි, ඕක අවිද්‍යාවෙන් කියලා ඒ තියරි එක දාගන්නත් හොඳ නෑ.
ඔව් නෑ කියන්නේ දැන් ඔය තියරෙන්නේ මට කියලා දාගන්නත් හොඳ නෑ. ඔය මට තේරෙනවා කිව්වහම හරිද? ලුසිටේ මම විදිනවා කියන එක කරදි කිව්වා කියන එක ඕක.
ඊට වඩා භයානකයි තේරෙන්නේ නැත්තේ මට කියන එක. අපිට ඕක තේරෙන්නේම නෑ. අර බුදුහාඳුරෝ කියපු එක ගන්න.
දැන් සර් එහෙම කිව්වොත් හරියන්නේ නෑ. ඕක තේරෙන්නේ නැත්තේ මට කිව්වොත්. ඒතකොට තේරෙන්නේ නැත්තේ මට වෙලා නෑ.
නෑ තේරෙන්නේ නැත්තේ මට කියන්න ඕනේ නෑ. තේරෙන්නේ නැත්තේ කියනකොටම මම රින්ගලා ඉවරයි. ඔව්. ඔක කවදාවත් තේරුම් ගන්න බෑ කියනකොටත් මම රින්ගලා ඉවරයි. හරි. එතකොට මේක එහෙම අර ෂෝට්කට්ස් නෑ මේක. ඔන්න මට දහම තේරුණා කියලා දාගන්න විදිහක් ඇත්තෙම නෑ.
නෑ නෑ. එහෙම දුනා කියන්නේ අනිවාර්යෙන් මම ඉන්නේ මට සක්කාදිට්ඨි දුරුවීමක් නෑනේ.
ඔව්. ඉතේ ඕකත් එක්ක තමයි හරි පරිස්සමෙන් මේ අර විමසන විදිහ අපි තව තව නිරවුල් කරගන්න ඕනේ.
ඇත්තම කිව්වොත් හරියට දන්නේ නැහැ ওই විමසන විදිය.
අන්න ඒක තමයි මතු කරන්නේ. අපි මේ විමසපු කරුණ හරිද කියලා හොයන එක නෙමෙයි කරන්න ඕනේ මේ විමසන විදිහ.
ඔයන්න try කරොත් මේ මිස් වෙන ඔක්කොම ටික. ඔයන්න try කරන්නේ මමනේ අය ඔක්කොම සක්කාදිට්ඨියත් හදාගෙන මනදම මනෝවිඤ්ඤාණිකෙන් දෘෂ්ටියකට වැටෙනවා.
අපට හොයන විදිහේ අඩුපාඩු තියෙනවා නම් අපිට ඒක කවුරු හරි පෙන්නලා දෙනවා නම් ඒ පැත්තෙන් චුට්ටක් හදාගන්න පුළුවන්.
ඔව්.
අන්න ඒ පැත්තට මේ 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 යොමු කරන්න තමයි මම මේ පොඩ්ඩක් අද කතා කරන්න බැලුවේ.
ඔව් දැන් සර් අර මානුංක පුත්ත වික්ෂුණ වහන්සේ අර ටික විතරනේ කිව්වේ. දැන් අර අපි කියමුකෝ දිත්තේ දිත්තපතා කියන්නේ දැක්කොත් දැක්ක විතරයි. ඊට පස්සේ කිව්වා අර මේ ඊට ඉස්සෙල්ලා කතා කරන්නේ මේ ඔබ කවදාවත් දැකලා නැති දෙයක් ගැන ඔබ හිතනවා. මේකක් මේ හිතනවාද නෑ කියනවනේ. ඊට පස්සේ කියන්නේ ඔබ මේ මොනවා දෙයක් වස්තුවක් දිහා බලපුවාම මේ ඔබ ඒක එයිම ඔබ විතර දැක්කොත් දැක්කද කියලා ඔබ ඉනුත් නෑ හිනුත් නෑ කියන එකනේ කියන ඔය ටික කියලා කිව්වේ. කොච්චරද කිව්වේ මාළික පුත්ත වික්ෂුට? එතකොට මාළික පුත්ත වික්ෂු අර ටික කියලා හිටන් ගිහිල්ලා රහත් වුණා. ඇත්තට වෙන මොකුත් ධර්ම කරුණක් සයින්වාස දන්නේ නෑනේ. එතකොට දැන් එතනින් අපිට ගන්න පුළුවන් උපරිම ගන්න එපා. ඒකයි මම මේ වැඩි ඔකට try
කරන්නේ. නෑ එතන අර මුලින් අහපු ප්‍රශ්න ටික හිතුවත් සෑහෙන දෙයක් තියෙනවා. අර මාළු පුත්‍රගෙන් අහන්නේ දැන් චක්කු විඤ්ඤායෝ රූපයක් ගැන මේ ගැන මොකද හිතන්නේ කියලානේ අහන්නේ.
ඔව්.
සංකින් මඤ්ඤත මාළුන්ගේ පුත්‍ර සංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්‍ර කියලානේ අහන්නේ. මේ ගැන මොකද හිතන්නේ මාළුන්ගේ පුත්‍ර? මොනවා චක්කු විඤ්ඤායෝ රූපයක්. හරි. ඒක නිකන් ගන්න කායේ. හරි. ගායනුපස්සනාවට යන හැටි තමයි ඊළඟට කියන්නේ. දැන් ඇහැට පේන මොනවා හරි පේනවා කියලා හිතමු. චක්‍රි නේව රූපයන්නේ. දැන් ඒ ප්‍රායෝගිකත් එක නේද?
ඔව්.
ඒ මට හම්බ වුණ දෙය. දැන් ඕකේ දැන් ඒක බාර ගන්න එක නෙමෙයි. දැන් ඒකේ ඇත්ත විමසන්න ඕන. විමසන එක දැන් අරක පාදක කරගෙන තමයි යන්න තියෙන්නේ. හැබැයි ඒක ගැන නෙමෙයි හොයන්නේ. දැන් අර බල්ලෙක් පේනකොට බල්ලා පේන එක පාදක කරගෙන තමයි මේක විනසන්න ඕන. හැබැයි බල්ලා ගැන නෙමෙයි
හොයන්නේ.
ඔව්. අනුලයි නේ. හැබැයි මේ බල්ලෙක් දැකපු එකම පාදක කරගෙනමයි මේක හොයන්න
වෙන්නේ.
ඔව්. ඒකට තමයි චක්කු විඤ්ඤායයිනේ. එතකොට චක්කු විඤ්ඤායයකේ ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඕක දැන් දකින්න බැයි නං.
දැන් දකින්න බැයි නං.
ඔව්. අපි දැක්කා කියලා නේද පේනවනේ අපි. බුදුහාමුදුරුවෝ කියනවා ඕක දැන් දකින්න බැයි නං.
හ්ම්.
එතකොට දැන් හිතන්න දෙයක් නැද්ද ඔක? මේ පේන දේ දැන් දකින්න බැහැයි කියනවා. ඒ ප්‍රශ්නේ මතුවෙන්න ඕන. දැන් දකින්න බැයි නං. හැබැයි මේක පාදක කරගෙනමයි.
ඒ ඉස්සර වස්තුව පෙළලා පාද කරන දහරේ නැත්තම් මොකුත් නැතුව කවදාවත් දැකලා නැති වස්තුවක් වෙන්නේ
අහන්නේ. ඒක මොකුත් නැතුව කොහමද දැන් හිතන්නේ? මොකුත් නැහනේ.
නෑ දැන් සාමනේ මේ බුදුහාමුදුර මාලික උත්විශ්ව ගහන ඉස්සර.
නෑ මොකුත් නැත්තම් චතු විඤ්ඤායියා කතාව කියලා නමත් පුළුවන්ද?
නෑ ඒක සාමාන්‍ය ඒක හරිද සාමාන්‍ය ජීවිතේ ඒක තියෙනවනේ. ඒකින්ද නිකම්ම කියනවා දැන්. මොකක් හරි ඒ වස්තුවක් නෑ කියන්නේ නැත්නම් ඉස්සලා කියන්නේ.
ඒ තියෙන එකම තමයි පාදක කරගන්න වෙන්නේ අපිට නැති ලෝකයකට ගිහින් හිතන්න නෙවෙයි. හරි. හරි. ඊම තියෙන සිද්ධියම පාදක කරගන්නවා. ඔක පේන්නේ කියලා හරියන්නේ නැහැ. පේන්න දෙයක් නැහැ කියලා හරියන්නේත් නැහැ. දකින්න මම නැහැ කියලා හරියන්නේත් නැහැ. පේනවනේ. ඇහෙනවනේ. ඔක බොරුවට නැහැ කිව්වට වැඩක් නැහැ නේ. නේද?
නේද?
එතකොට ඒක එක සිහියක් යොමු කරන්න තියෙනවා. හැබැයි ඒකට නෙවෙයි.
ඒකට නෙවෙයි. ඔය දැන් මෙහෙම කිව්වොත් දැන් ඉස්සරහ පොල් ගහක් තියෙනවා කියනකොට දැන් බුදුහාමුදුරුවෝ පොල් ගහ මට පෙන්නලා කියනවා මේ පොල් ගහ කවදාවත් දැකලත් නැත්තා. මීටි දකින්න කියලා හිතකුත් නැත්තා. මේක දැන් චන්දරාගයක් උදේ ඉඳන් අහන්න නැහැ කියනවනේ. ඒක ඇත්ත ඉතින් මටත් තේරෙනවා ඒක කියන විදිහට තේරෙනවා. ඉතින් ඕක ඇයි
එහෙම තේරිලා කියලා මම කියන්නේ. මේ පොල්ගහ දැන් දකින්නේ නැහැ කිව්වොත් ඔයාලට මොකද්ද හිතෙන්නේ? මේ මොන බොරුවක්ද? මම හොදට පේන එක දැන් දකින්නේ නැහැ කියනවා. ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
ඔව්. එහෙනම් ප්‍රශ්නයක් එනවා. හැබැයි කියන්නේ දැන් අපි මං පොල්ගහක් දැක්ක කියනක බුදුහාමුදුරුත් එක්ක ඉන්න මෙතන පොල්ගහ දැක්ක. දැන් කියන බුදුහාමුදුර මේ පොල්ගහ කලින් දැකලත් නැත්නම් කවදාවත්
දැන් එහාට පණිනවා. පළවෙනි එක මගහරිනවා.
ඔව් පළවෙනි ඒ කිව් එක සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් පොල් ගහ තියෙනවා බුදුහාමුදුරු ඉන්නවා කියන්නේ බුදුහාමුදුරු මට කියනවා කියන විදිහ කියන්නේ. ඒතෝ ඒ ඇති.
ආ ඔය දැන් ඔයාලට පොල් ගහක් පේනවනේ.
ඔව්.
ඔය පොල් ගහ දැන් දකින්නේ නැත්නම් කිව්වොත් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
ප්‍රශ්නයක්
එන්නේ නැහැ. දැන් දකින්නේ නැහැ කියනවා. ඔන්න ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ අපිට ඒකයි මේ කියන්නේ.
ආ එහෙම එකක් කියන්නේ නේද මං හිතුවේ මේ පොල් ගහ පේනවා ඊට පස්සේ වෙන කතාවක් කියන්නේ කියලා.
ඒ එකක් අපි අපේ එක දාගත්තා නම් බැසගත්තා. ලැගගස්සා. හරි. ඒක පාදක කරගන්නවා කියන එකයි ලැග ගන්නවා කියන එකයි දෙක. අපෙන් පොල් ගහ පෙනීම පාදක කරගෙන වා එකෙන් එතර වෙන පැත්තකට නිගෙනියන්.
ගෙනියන්.
හැබැයි ඔය පොල් ගහ ගැන නෙමෙයි කතා කරන්නේ. පෙනීම ගැන නෙමෙයි කතා කරන්නේ. මම ගැන නෙමෙයි කතා කරන්නේ. හැබැයි ඒ පෙනීම කියන එකමයි විමසන්න තියෙන්නේ.
විමසන්න.
ඒ විමසන්න නම් අපිට ප්‍රශ්නයක් එන්න ඕනනේ. දැන් වෙලා තියෙන්නේ පෙනීම අපිට ප්‍රශ්නේ නැහැ.
ඔය එතකොට පළවෙනි පස්සේ තමයි මේ පොල් ගහ දැන් දකින්න නැත්නම් කියන එක නේද?
ඌ ඉතින් එතන කොච්චර හිතන්න තියෙනවද?
ඒකයි දැන් මට ඒක නෙවෙයිසෝ උනේ දුහවදෝ දැන් පොල් ගහ පෙන්ලා කියන ප්‍රශ්න තුනම කියන්න බෑද?
ඒ අපි ඉතින් පළවෙනි එක යන්තම් දාගත්තට පස්සේ ඉතුරු ප්‍රශ්න අරකට ගලප ගන්නවා. පතුගේ බැල්ලා හදාගත්තට පස්සේ අනිත් සේරම ධර්ම කරුණු අරකට ගැලපෙනවන්නේ
නෑ. ඒ අහන විදිය මට තේරෙනවා කියන එක නේ මං කියන්නේ. මේ ඇත්ත සූත්‍ර දන්නේ නැහැ වගේ වැඩක් වෙලා තියෙන විතර දැන්
මට. ඒක ලස්සනට ගැලපෙනවා. අර කොච්චර නෑ කිව්වා. හිතන විදියට ගැලපෙනවා. ඒක අපිට පේන්නේ ප්‍රඥාවටයි ඒක අහුනේ කියලා. ප්‍රඥාවට නෙවෙයි ඔය අහුනේ. ප්‍රඥාවට අහු වෙනවා විතර වෙන්නවා.
ඒක හරියට.
ඒ විතර වීම නෙවෙයි නේ අපිට. අර ලස්සනට ගලපිලා අර ධර්ම කරුණු ටික විස්තර කරන්න නම් පුළුවන්. ඔය කිව්වේ මේකයි මේ කිව්වේ මේකයි. ඒක නෙමෙයි මේ. ප්‍රඥාවේ ලක්ෂණේ ඊතර වෙයි. හරි. ඔබට දැන් ඊතර වීම මොකද්ද කියනකොට ආ ඔක පේන්න බෑනේ කියලා ඒක දාගත්තා නම් ආයේ තර්කේ දාගන්න. තර්කේ කියන. තමයි මේක විස්තර කරනකොට හිතා ගන්නවා ඔය කියන්නේ පේන්න බෑ. ඔය කියන්නේ ඇහෙන්න බෑ. එහෙම නෙමෙයි. ඒ ඇසීම තුල දැකීම තුල සිහිය පිහිටවන අර අසාමාන්‍ය සිහියක් එන මේ දහම දකින විදිහේ නැත්තක් තියෙනවා.
නැත්තක් තියෙනවා.
ඔව්. ඒක එක්ක බලනකොට අර කියන ඒවා මේ ලස්සනට දැන් අර ප්‍රශ්න කරන්න දෙයක් එන්න ඕන. අපිට වෙන්නේ අර මුල කෑල්ල අමතක කරලා ඊළඟ කරුණු ටිකට යනකොට ඉතින් ප්‍රශ්න ටික විසඳිලා ඉවරයි. අපි පංච උපාදානස්කන්ධේ එකක්ද උපාදානයේ දෙකක්ද කියන එක හොයනවා මිසක් ඒකේ මුල අහපු ප්‍රශ්නේ අමතක කරමු. ඡන්දේ නිසයි මේක කියන එක අමතක කළා. එතකොට බැසගෙන ඉවරයි. එතන ඒ මූලික තැනම ප්‍රශ්නේ මතු වුණොත් ඒකත් එක්ක තමයි ඊළඟ ප්‍රශ්න ටික එන්න ඕන. එහෙනම් මොකද්ද මේ? ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් මේ වෙනවනේ. මේ පේනවනේ, ඇහෙනවනේ. කොහොමද? මොකද්ද මේ? මොකද්ද මේ ඇහෙනවා කියන්නේ? මොකද්ද මේ පේනවා කියන එක දැන් හොයන්න වෙනවනේ තවතත්. අනේ සෙවීමත් එක්ක සිහිය, ඒක සිහිය පිහිටනවාමයි එතකොට. අපි එක්ක පේන එකට සිහිය පිහිටන්න හදනවා මේ ඒ අර ධර්ම කරුණු ටික හිතනවා. ඒ වගේ එකක් නෙවෙයි. හැබැයි මෙහෙම කිව්වහම ඉතින් ඔක අරක මං කරන එක වැරදි අරකයි මේකයි එහෙම නෙවෙයි හිතනවා. මොකක්ද මේ කියලා හොයන පැත්තට එන්නවා.
මොකද ඔතන තව කියනවා ඇලුනොත් ඉතින් විදිනවනේ. ඇලුනොත් ඉතින් විදින්නත් බෑ ඇත්තටම ඒ විදිහට. අපිට නම් බෑ. අර කට්ටිය තේරිච්ච කට්ටිය විදින්න පුළුවන් වෙන්න වෙලා තියෙනවා. ඇලුනොත් ඉතින් විදින්න.
ඕකේ අනිත් පැත්ත මං කියන්නේ.
අර සෝරි ඇලුනොත් නොඇලුනොත් ඉතින් විදිනවා කියන්නේ සෝරි. ඇලුනොත් ඉතින් විදින්න බෑ. ඇලුනොත් ඉතින් විදින්න බෑ. ওই ප්‍රශ්නේ ආවා. ඉතින් මං දන්නේ නැහැ.
ඒක හරි. කියන්නේ විදීමක් කතා කළා නම් ඕක සැප වුණත් දුක් වුණත් අදුක්කම සුඛ වුණත් ඇලුනොත් ඉතින්මයි ඕක කතා කරලා තියෙන්නේ. ඔක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒකට ඒක ආවේ ඡන්දය නිසයි.
ඒක හරි. දුක නොරැස්සෙන ප්‍රතිවදාවේ ඇලුනොත් ඉතින් විදිනවා. ඔක කියලානේ කියන්නේ අවසාන.
ඔය වැරද්ද විදිහට දකින එකමයි ප්‍රතිපදාව වෙන්නේ. 아무තෙන් ආයේ ඊළඟට ප්‍රතිපදාවක් හොයන්න නෙවෙයි තියෙන්නේ. හැබැයි වැරද්ද විදිහට දකින්න ලොකු ප්‍රඥාවක් වැඩෙන්න ඕන. ඒක අර දහමත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. ඇයි බුදුහාඳුරෝ මෙහෙම කිව්වේ?
ඔව්.
හරි. මෙන්න මේක දැන් ඔය ඕක කරන්නේ කොහොමද කියලා එහුවට කියන්න බෑ.
බෑ. ඒක හරි.
කියන්නේ අර දහමත් එක්ක විමසන්න වෙනවා. ඇයි මෙහෙම කිව්වේ? මොකද්ද? මන් දන්නේ එක නෙවෙයි මේ. ඒ කියන්නේ හිතනවා නෙවෙයි. ඒක දැනෙන්න ඕන. මන් දන්න එකට ගැලපෙන්නේ නැහැ මේ කියන්නේ. එයා හිතන මං අර උදාහරණ දෙක දුන්නේ කසයි බාරත්තාගේ අඟුලිමාල. ඒගොල්ලෝ හිතන එකට ගැලපෙන්නේ
නැහනේ. එතකොට ලොකු චේන්ජ් එකක්. ඒ වෙලාවේ ලොකු චේන්ජ් එකක් වෙනවා ඒගොල්ලන්ගේ.
ලොකු චේන්ජ් එකක් වෙනවා. ඉතින් අපිට ඒක වෙන්නේ නැහැ. මොකද අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ.
ඒක
තමයි කියන එක අපිට තේරිලා ඉවරයි ගැලපිලා ඉවරයි.
අපි හැම කිව්වොත් හිතන අපෝ පිස්සු කියලා නේ. එහෙම නෙමෙයි අරගොල්ලෝ ඒක හරියට මෙනෙහි කරලා හිතුවා ඒක ඉඳ කොට
කියනවා. අන්න ඒ හිතන කොට එන ප්‍රශ්න ටික තමයි ඔය ඊළඟට අහන්නේ.
ඔව් අනිවාර්යයෙන්.
දැන් අපිට ඊළඟට මේක ඇහුවේ මොකද්ද කියන එකත් අපිට විහිළුවක් නේ. මෙයා මොකද්ද වැඩකට නැති ප්‍රශ්න අහන්නේ.
ඔව් ඒක තමයි.
නේද?
ඒ චින්තන මෙහෙම වුණ තරම් අපිට මේ
අන්න ඒ හේවීමට අපි ඇවිල්ලා නැහැ නේද? අන්න එතනින් ප්‍රශ්න කරන්නකො ඇයි අපි එතෙන්ට අපිට මේ ප්‍රශ්නේ නැගෙන්නේ නැත්තේ ඇයි? ඉතින් ඒ චින්තනේ මෙහෙමන පැත්තට ඇවිල්ලා නැහැ. ඇයි ඇවිල්ලා නැත්තේ? දහම ඇහිලා
නැහැ.
ඔව්. ඒ බණ ඇහුගත් ඇහිලා නැහැ කියන්නේ ඔත. ඉතින් ඒ දැන් අපිට හොඳටම පේනවනේ ওই චින්තන මෙහෙවීම අපේ නෑ කියලා.
නෑ නෑ.
ඉතින් අන්න ඒක හදාගන්න විදිහක් එන්නනේ අපි දහම අහන්න ඕන සාකච්ඡා කරන්න ඕන.
අනිවාර්යෙන්ම.
ඒ අඩුව කවුරු හරි පෙන්නලා දෙනකොට දැන් ඒ පැත්තෙන් බලන්න ඕන තව තව ප්‍රශ්න කරන්න. මං කියන්නේ මේ මං කියන එක අහගෙන එහෙම යන්න නෙමෙයි දැන් මගෙනුත් ප්‍රශ්න කරන්න ඕන ඔබට. ප්‍රශ්න කරන්න ගියාට හැබැයි ඒ જાතියේ ප්‍රශ්න නම් ආවේ නෑ අද. ආයි පරණ එකම තමයි කිය කියා ඉන්නේ.
එක ස්ටෙප් එකකින් බුදු පැනගන්න බෑ ඒක වෙලා තියෙන්නේ.
ඒක තමයි මං කියාර එකම තැන කරකිනවා කියලා කිව්වේ නිකන් නෝයි. ඒක හැබැයි මම මේ කාටවත් මේකට අපහාස කරන්න මේ මේවා කරන්න කියන එක නෙවෙයි අපි ඉස්සරහට යන්න ඕනනේ.
කල්යාණ මිත්‍රකමේ මේ කරන්නේ.
ඔව්. ඔව් ඒ කියන්නේ මටත් හදා ගන්න ඕන ඒක. ඉතින් ඔයගොල්ලෝ ඒ පැත්තෙන් ප්‍රශ්න කළොත් තමයි මේක මතුවෙවි එන්නේ අපි ඔය මේ සාකච්ඡා කරන එක. නැතුව මේ සූත්‍රේ තියෙන්නේ මෙහෙමයි කිය කියා හිතියට මට නම් තේින්නේ අරක වෙනවයි කියලා.
ඒක.
දැන් ඔය අහන සූත්‍රෙම අරන් ඔය දැන් අන්තිමට ඇවිවේ මහා පුන්නමනේ ඒකයි මම ඒකම ගන්නෙ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ හරියට ප්‍රශ්නේ තේරුණා නම් ලොකු ප්‍රශ්න වෙලක් එන්න ඕන අපිට ඒක එන්නේ නැහැ.
එන්නේ.
ඡන්දේ නිසා කොහොමද පංච උපාදානස්කන්ධය ඔතන අන්තරනේ මට නම් ලොකු ප්‍රශ්නයක්
තියෙනවා.
ඒක හරියට අර මම ඒක තේරෙන භාෂාවෙන් කිව්වේ මේ කෑම තණ්හාව නිසා කොහොමද කෑම? එහෙම කිව්වොත් ලොකු ප්‍රශ්නයක් එනවනේ.
ඔව්.
ඒකේ හිතන්න විමසන්න කොච්චර දේවල් තියෙනවද? මේ කතාවනේ ඔය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ඔක්කොම මේ ඡන්දේ නිසා කියනකොට එන්නේ නැද්ද ප්‍රශ්නේ?
ප්‍රශ්නයක් කියන ලොකු ප්‍රශ්නේ.
පෙනුනට පස්සේ ඡන්දේ.
ඔව්.
වේදනා ආවට පස්සේ ඡන්දේ. ඉතින් ඔතන වැරදිලා නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ කියන එක නෙවෙයි. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන ගතියම තමයි උදව් වෙන්නේ මේ විමසන්න. ඊළඟ ප්‍රශ්න ටික එන්න ඕනේ ඒකත් එක්ක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට නොතේරෙන බව තේරෙන්නේ නැහැ.
ඒක තමයි. අන්න ඒ වගේ වෙන හදාගත්තා නම් ටිකක් ඉදිරියට යන්න තියෙනවා.
ඔව්. එහෙනම් එහෙම හොයන්න තමයි ඔය දහම් කරුණු
තියෙන්නේ.
හැම සූත්‍රෙම තියෙන්නේ අපිට නොතේරෙන දෙයක්. ඒ කියන්නේ මේ අලුත්ම දෙයක් ඇහෙන්නේ. අපි දන්න දේ නෙමෙයි. අලුතෙන්ම අහන්න ඕන. දැන් සූත්‍රය අහනකොට මේ නොදන්න දෙයක් මේ කියන්නේ. ඒක නොදන්න දෙයක් කියලා හිතන එක නෙවෙයි අපිට වැටහෙන්න ඕන. අපි දන්න එකට ගැලපෙන්නේ නැහැ මේ කියන එක.
ඒතර වෙලා තමන්ගේ මාන්නයත් අයින් කරලා ගන්නවත් ඕකට ගැලපෙනවා. ටිකක් මාන්නය කියන එකත් අඩු වුණා නම් තවත් හොඳයි ඒකට.
නැහැ ඒ ටික ටෝ වෙන්නේ. අපි දැන් මාන්නය කරනවා කියලා අපිට බලෙන් කරන්න බෑනේ.
කියන්නේ
නැහැ. ඔතෙන්ට ආවා කියන්නේ මාන්නය අයින් වෙනවා කියන එක. අපි දන්නේ නැහැ. දන්නුනන්නේ
මානේ.
හැබැයි දන්නේ නැහැ කියන එකත් මාන්නේ කරගන්න පුළුවන්. ඒ එතෙන්ට යන්නත් හොඳ නැහැ මේක. අර කියන්නේ මේක ඇක්චුලි තාත්විකම එන්න ඕන මේ ප්‍රශ්න. ඒ කියන්නේ අවංකව එන්න ඕන ප්‍රශ්න. අපි ප්‍රශ්න අපි කරන්නේ අනුන්ගේ ප්‍රශ්නය අරගෙන අපේ ප්‍රශ්නේ කරගෙන ඒකටත් උත්තර දීලා නොහොම වැඩක් මේ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නෙට නෙමෙයි අපි උත්තරේ හොයන්නේ. අරයා මේ ප්‍රශ්නේ අහගන්නේ ඒකට උත්තරේ මේකනේ. ඔය පැත්තෙන් නේද
යන්නේ?
ඒක අවංකව අපේ ප්‍රශ්නයක් වෙලා නැහැ නේද? ඉතින් ඔය දහම පාඩම් කිරීමක් නේද ඔය කරන්නේ?
ඉගෙන ගන්න ඉස්කෝලේ ගියාම.
ඔව්. මොන ඔය වෙනස තමයි වැටහෙන්න ඕන මේ මං කියන්නේ දහම ඔයන සාකච්ඡා කරන හැම එකෙම ඔන්න ඔතෙන්ට ගියොත් නම් Tamanට ප්‍රයෝජනයක් වෙනවා. එහෙම නැත්නම් අපි අර ඔහේ නිකන් තර්ක කර කර ඔහේ ඉන්නවා විතරයි.
අවසරයි මිමානේ. මට ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
මේ වතුරේ අපි කියනෝනේ කියන්නේ බල්ලාට බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් හදනවා කියලා නැත්නම් එයා එහෙම වතුරේ ඉන්න බල්ලා එහෙම සතුරෙන් පිළිගන්නවා කියලා. හැබැයි එතන මාමේ අපි ගියොත් ඒ බල්ලාගේ ඒ මත්තමට එයාට එහෙම සතුරෙන් පිළිගන්නවා කියලා එහෙම මුකුත් සතුටක් එහෙම නැහැ. අනිත් එක තමයි එයා එහෙම හදනවා නම් එතන එයාට නිකන් හදන්න නැතු ඉන්න පුළුවන්. එහෙමත් නැහැ. ඒතර මම උදාහරණයක් දුන්නොත් මාමේ ඒ කියන්නේ මට ඉස්සරහින් මෙතන පුටුවක් පේනවා. මට චුට්ටක්වත් හිතුන්නේ නැහැ දැන් මෙතන පුටුවක් පේනවත් හොඳයි නේද මම මෙතන පුටුවක් තියනවා කියලා හිතනවා. එහෙම මොකද හදාගත්තේ නැහැ. හැබැයි ඡන්ද මූලිකා කියලා කියනකොට බහොමද මේ හම්බුීමට ඒ කියන්නේ මේ පුටුවක් තියනවා කියලා හම්බෙන එකේ මෙතන හැබැයි මොකුත් එහෙම කැමැත්තක් එහෙම මොකුත් දැනෙන්නේ නැහැ. එතකොට මොකද
ඔව් ඒක හොඳයි. කියපු දේවල් වල ගොඩක් තියෙනවා. අපි අපිට පුළුවන් නම් ඒ උපමාව ගන්නේ මේක අර බල්ලගේ මානසිකත්වයට කොහොමද එයාට දැනෙන්නේ කියන පැත්තෙන් හිතන්න. එයාට ඇත්තටම බල්ලෙක් ඉන්නවනේ.
ඔව්.
අපිට ඇත්තටම පුටුවක් තියෙනවනේ අත්දකිනවා. එතකොට අන්න ඒ අත්දැකීම හරි කියන එකේනේ අපි ඉන්නේ. අවුරු මොනවා කියුවත් ඔය තියෙන්නේ පුටුවක් මට වාඩි වෙන්න පුළුවන් නේද? දහම ඇහෙනකොට ඔන්න ඔය අපි හිතන විදිහ වැරදි කියලා එකක්
ඇහෙන්නේ.
දැන් අර අඟුලිමාලට ඇහුනේ මේ හොඳට යනවා පේනවා නැවතිලා කියනවා. ඒක වෙන්න බෑනේ. බුදුහාමුදුරෝ යන ගමන් නැවතිලා කියනවා. කියන්නේ අපේ ප්‍රායෝගික අත්දැකීම අපි ඇත්තමයි කියලා පිළිගන්න එක වැරදි කියලා
කියනවා.
හරි. හැබැයි අපිට තේරෙන්නේ නැහැ ඇයි කියලා. දැන් මේ පුටුවක් තියෙනවා පේනවා ඕක වැරදි කියනවා. කොහොමද වැරදි වෙන්නේ? දැන් කොහොමද කියලා ප්‍රශ්නේ එන්න ඕනනේ. ඇයි මේ මොකද්ද මේකේ වැරද්ද? නිකන් අපි ඕක කිය බුදුහාමුදුරෝ කියපින්ද ඕක වැරදි කියලා වැරදි කියලා හරියන්නේ නැහැනේ. ඉතින් අපේ පැත්තෙන් හොයන්න ඕන මේක මොකද්ද මේ අඩුව මොකද්ද? අපි දන්නේ එකට ගැළපෙන එක වැරදි
කියනවා.
හරි. දැන් අර බල්ලගේ මානසිකත්වයට ගිහින් හිතන බල්ලට බල්ලෙක් ඉන්නවා. පේනවනේ යන්න අතන ඉන්නවා. දැන් අපිට පුටුවක් පේනවා අතන පුටුව තියෙනවා වගේ. දැන් අපි කියන අතන වැරද්දක් තියෙනවා. හැබැයි එයාට කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා ඒකෙන් එයාට වැරද්ද අහුවෙන්නේ නැහැ. එයා කන්ෆියුස් වෙනවා විතරයි. එයා අපිට ලොකු ශ්‍රද්ධාවක් තිබුණත් බල්ලා පේන ගමන්ම අතන බල්ලෙක් නැහැ කියලා අනිත් අයට කියනවා. අර පේන බල්ලා නැහැ. ඒක තනිකර දෘෂ්ටියක් විතරයි. මොකද තේරෙනවනේ එයා අවබෝධ කරලා. ඕක තමයි අර ශ්‍රද්ධාව කියලා ගන්න. බුදුහාමුදුරුවෝ කියපු හින්දා හරි තමයි. හැබැයි ඒක අපි හොයාගන්න ඕනේ හරි කියලා. එහෙම හොයාගන්න නැතුව බුදුහාමුදුරුවෝ කියපු හින්දා හරි කියලා ඒක තේරුම් ගැනීම නෙවෙයිනේ දැක්ම නෙවෙයිනේ. දැන් අපිට ප්‍රශ්නයක් මතු වෙන්න ඕන. දැන් මං දන්න එකයි මේකයි ගැලපෙන්නේ නැහැ. නේද?
ඔව්.
මට ඇත්තටම පුටුවක් තියෙනවා මේක වැරදි කියලා කියනවා. දැන් ඇයි වැරදි කියන්නේ කියලා අපි හොයන්න ඕන. අර සත්‍ය හොයන කෙනා මේ දැන් අර මං හිතන එක වැරදි කිව්වා. දැන් ඉතින් මේක ඇයි එහෙම කිව්වේ කියලා දැන් හොයන්න ඕනනේ, ප්‍රශ්න කරන්න ඕනනේ. අන්න ඒ හොයන ප්‍රශ්නේ Tamanta මතු වෙනවා. ඒ ප්‍රශ්නේ මතු වෙන්න නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් ආවේ නැත්නම් අපි හොයන්නේ
නැහැ.
අපිට වෙලා තියෙන්නේ මේක මෙහෙමයි කිව්වහන් ඒක පිළිගත්ත ප්‍රශ්න කිරිල්ල ඉවරයි.
ඒ කියන්නේ මම මේ නැන්දෙකුත් කිව්වේ ඒ කියන්නේ අපි නිකන් යනකොට කොහේ හරි නිකන් ගස් කොළයෙන් පේනකොට අපිට මුකුත් එහෙම ඇලියෙන් ගැටීම එහෙම කැමැත්තක් කියලා එහෙම මුකුත් තේරෙන්නේ නැහැනේ. හැබැයි එතන ඒ කියන්නේ බුදුහන්දුර මේ කියන විදිහට එහෙම එතනත් මොහරි කැමැත්තක්
දැන් එතන බලන්නකෝ. දැන් කැමැත් අපි අපේ මට්ටමට කැමැත්ත නැහැ.
ඔව්.
හැබැයි ගස් කොළ ඇති වෙලා නැද්ද? එයා පහ වෙනවා. පංච උපාදානස්කන්ධ හැදිලා නැද්ද? හැදිලා. ඊට බුදුහාමුදුරුවෝ කියනවා පංච උපාදානස්කන්ධේ නිකන් එන්නේ නැහැ ඡන්දය හින්දා.
ඔව්.
අපිට ඡන්දය අහු වෙන්නේ නැහැ. ඔන්න දැන් ප්‍රශ්නේ එන්න ඕනේ. ඡන්දේ නැතුව කොහොමද මේවත් තියෙන්නේ එහෙනම්? ඡන්දේ නැතුව කොහොමද මේව පේන්නේ? ඡන්දේ නැතුව කොහොමද ඇහෙන්නේ? දැන් පංච උපාදාන ස්කන්ධ හැදිලානේ ඡන්දේ නැතුව. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවානේ ඡන්ද රාගයේ හිඳයි පංච උපාදාන ස්කන්ධ කියලා. ඒක හොයන කෙනාට ලොකු ප්‍රශ්නයක් එන්නේ ඒක. හරි. දැන් ඔයගලන්ට මං කියේ දැන් ඔතන අර වචන පාළි හිඳා පංච උපාදාන හන්දරෝ මේවා හිඳා ඔක තේරෙන්නේ නැහැ මේ කෑම එකක් දකිනකොට. ප්‍රශ්නේ එනවද මේ කෑම එක තණ්හාව නිසායි කියලා. නෑ අපිට ඉන්නේ කෑමට තණ්හාව. තණ්හාව නිසා කෑම ඉපදුනා කියන එකක් හිතා ගන්නවද දැන්? මේ බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් දැන් හොයන කෙනාට මේ අනිත් ඔක්කොම නවත්තලා මේක හොයන්න තරම් මහා මේකක් නෙන්නේ. දැන් අපිට ඒ හොයන ගතිය ඉන්නේ නැහැ. ඇයි ප්‍රශ්නේ තේරෙන්නේ? මේ දහම ඇහුණට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. අපි දන්න එකට ගලපගෙන ඉවරයි. ගැලපෙන්නේ නැහැ මේ කියන ඒවා. ඒක තමයි මේ ආකාර පරිවිතක් වලට අහු වෙන්නේ නැහැ. බුදුදහම අපිට අහු වෙලා. අපි හිතන විදිහට අහු වෙලා. ඒතකොට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති වුණාම හොයන්න දෙයක්. මේ හැම ධර්ම පරියායෙන්ම මහා ගැටලුවක්. ඒ කියන්නේ අපි නොදන්න එකක්මයි මේ කියන්නේ. එහෙම වුණොත් අන්න ඒ ඔක්කොම නෙමෙයි එකක් ඇති මේ අපිට හොයන්න විමසන්න. ඔකට තමයි අර චින්තනය මෙහෙයවන්න වෙනවා. අර ප්‍රශ්නෙට උත්තරේ එන විදිහට. මොකද්ද මේ? මොකද්ද මේ? මොකද්ද මේ කියලා දැන් හොයන්න වෙනවනේ. කොට ඒක විසඳෙනකන් හොයන එක නවත්තන්නේ නැහැ. ඒ විසඳීම තමයි අපි අහලා තියෙන විදිහට ඉතර වීම කියන්නේ. තේරෙනවද? තවත් ඔය වැඩ දෙයක් නැහැ. මේ අපි ඒ ඉතර වීම නෙමෙයි, රහත් වීම නෙමෙයි, මේ පටන් ගන්න හැටි අල්ලගන්න බැරුවනේ අපි දැන්.
හරි. තරණයි ප්‍රවේ අද සාකච්ඡාව ඇත්ත වශයෙන්ම හරි දැනට වගේ මට නම් සෑහෙන ප්‍රයෝජනවත් වුණා. මොකද අපි තුල තියෙන වැරදි අපි මෙතෙක්කල් හරි කියලා හිතාගෙන තිබ්බේ වැරදි සෑහෙන අපිට හදාගන්න හම්බුණ අද සාකච්ඡාවෙන්. ප්‍රතිම දැන් මෙතන අපි සාකච්ඡාවකදී තේරුම් ගත යුතු උපමා පැහැදිලි කර දෙන්න විදිහට අපි හරියට සත්‍යවාදී නොවීම නිසා තමයි අපිට මේ ප්‍රශ්න මතුවෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම අර දැන් අපි දන්දප දහම් කණු අනුව අපේ හැම දෙයක්ම ගලපලා බලන්න සිටීම මිසක් ප්‍රශ්න කිරීමේ හැකියාව අපිට තුල නැහැ. ඉතින් අපි දැන් ලොකු සාන්නාංශ කිල් දුන්න විදිහට අපි දැන් ප්‍රායෝගිකත්වය කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපි ගත කරනකොටුණත් දැකීම ඇසීම ඒව මොකද්ද කියලා අපි තාම පුරුදු කරලා නැහැ. ඒ එතනවත් අපි දැන් ඒ මන්නම් මටත් තියෙන මේ මම මගේ යනවායන් කතා කරන විශේෂයෙන්ම තාම තියෙන දුර්වලතාවයක් තමයි ප්‍රායෝගිකත්වයේදීත් දන්න දහම් කරුණු වලට කලපලා බලන්න හදනවා. ඒක ඇත්ත ඇද සත්‍යයෙන් කියන්නේ මේක මොකද්ද කියලා විමසීමක් කරන්නේ නැතුව අපේ තුල තියෙන අර පුරුද්දට අපි මේ ගැළපීමකට යනවා. ඉතින් එහෙම බලනකොට දැන් අපි දහම් කරුණු සෑහෙන දන්න අපිට ප්‍රශ්නේ මතුවෙන කලින් අපිට උත්තර සෑහෙන ලැබිලා තියෙනවා සූත්‍ර පිටකේ තියෙන ධර්ම කරුණු වලින් ධර්ම දේශනා වලින්. එහෙම බලනකොට දැන් අද ඔබතුමා සඳහන් කළ විදිහට අර උපතිස්ස පරිච්ඡේදයට මේ කලින්ම ඇහෙනකොට අසීතිස්වන් වහන්සේගෙන් යේ ධම්මා හේතුප්පබ්බවා කියලා ඇහෙනකොට දැන් උපතිස්ස පරිච්ඡේදයට සෝවන් වෙන්න ඕන මෙන්න තියෙනකොට දැනගෙන හිටිය ධර්ම කරුණුට එළිය දැනන කාරණාවක් ධර්ම කරුණු අපි දන්නවා. අපි සූත්‍ර පිටකයෙන් පංච උපාදාන ස්කන්ධයත් ඊළඟට සතර සත්පට්ඨානය හැම දෙයක්ම අපි දන්නවා. හැබැයි උපතිස්ස පරිච්ඡේදයේ කිසිවක් දැනගෙන හිටියේ උපතිස්ස පරිච්ඡේදයට තිබුණේ ප්‍රශ්නේ විතරයි. ගල්පලා බලන කිසිදයක් තිබුණේ නැහැ, ප්‍රශ්නේ විතරයි තිබුණේ. ඉතින් ඒ වෙනකොට ඒ ප්‍රශ්නේ තුලම ඒක පුහුණු කරලා තිබුණ නිසා අර ධර්ම කරුණ එකට ඒක ගැළපීමක් වුණ නැහැ. එතනින් වුණේ ඊතර වීමක්. එතකොට අපි දැන් අද කතා කරන දේවල් වුණත් අපිට හැම වෙලාවෙම බලන්න දැන් මේ පුණ්‍ය සූත්‍රය වුණත් අපි තේරුම් ගන්න බැළුවෙම ඊළඟ ප්‍රශ්න තියෙන ප්‍රශ්නෙට උත්තරයක් මිසක් ඊතර වීමක් නෙවෙයි එතන ගැළපීමක්මයි අපි බලන්න කර පුරුදු වෙලා තියෙන්නේ ලෞකික වශයෙන් දැන් ප්‍රශ්න අපිට ප්‍රශ්නයක් නැතුව උත්තරය ලැබුණා අපි ඊළඟ ප්‍රශ්නෙට උත්තර හොයනවා ගලප ගන්න. ඒකෝර කවදාකවත් මෙතන ඇත්තම ධර්මය කියන්නේ ලෞකික වශයෙන් උත්තර ලැබෙන දෙයක් නෙවෙයි. ධර්මය කියන්නේ ධර්මයකට ධර්මයෙන් අපිට උත්තරයක් ලැබෙන්න ධර්මයෙන් ලැබෙන්නේ ලොකු සුවන්නංශ කියලා දුන්න විදිහට ධර්මයෙන් ලැබෙන්නේ ඊතර වීමක් මිසක් අපිට කවදාවත් අපේ ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන්නේ උත්තරය ලැබෙන්න නම් අපි එතන läග ගන්නවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහනවා. ඒකෙන් අපි අර අහලා තියෙන දේවල් වලින් ධර්ම කරුණු වලින් ගල්පලා බලලා උත්තරයක් ලබා ගන්නවා මිසක් අපි මෙතන ප්‍රශ්නයක් අපේ තුල නැහැ. අපේ සත්‍යවාදී නැතිකමමයි මෙතන කියන හේතුව ඉන්න අපි කළ යුත්තේ මේ දහම් මේ අපේ සාමාන්‍ය ජීවිතේ ප්‍රායෝගිකත්වයේදී දකින අසන අහන සිතන හැම ඒක කියන්නේ අපේ ජීවිතය කියන්නේ මොකක් හරි ඒ ප්‍රායෝගිකත්වයෙන් ඒ වෙලාවේ ප්‍රශ්න කරලා මොකද්ද මේ දැකීම කියන්නේ මොකද්ද මේ ඇසීම කියන්නේ කියලා ඒ ඒකටම යොමු වෙලා ප්‍රශ්නෙම යොමු කරලා මේ හිත උරු කර ගන්නවා මිසක් හිතේ සත්‍යවාදී බව ඇති කරගෙන ඒ විචක්ෂණ සිලිභාවයෙන් ප්‍රඥාව දිනු කරගෙන ඒකට යොමු වෙනවා නම් මේ தත්වයට අපිට මේ වටරවමේ මේ එක ප්‍රශ්නයක් අහලා මෙහෙම කරකින ගතිය තරමක් දුරට අඩු කර ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මං අදහසක් වශයෙන් ඉදිරිපත් කළේ තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒ වගේ අදහසක් ආව නම් හරි වටිනවා. අපි දැන් කොහොමත් මේ අවසන් කරන්න කාලෙත් හරි. හරි ඒ වගේ ඔයන විදිහේ අඩුව මතු කරන එක තමයි මේ සාකච්ඡාවල එන්න ඕනේ. එමයි ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන් නැත්නම් අපි අවසන් කරමු අද.
අවසරයි සර්. මට මේක තර්කයක් නගන්නවත් නෙමෙයි මගේ මේ සුපේ නිරවුල් කරගන්න විතරයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මේ මොකද මම සූත්‍ර ගැන දන්නෙත් නැහැ පාටි දන්නෙත් නැහැ. ඉතින් ඔබතුමා කිව්වා මේ තණ්හාව නිසයි ආහාර ඊළඟට අර ඒ වගේ එතකොට ඒක ආහාරයි සත්‍යය. ඔව් අනේ එතකොට ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. ඒක මූලික මේ බුද්ධ වචනේ නැත්තම් සූත්‍රවල එහෙම තියනවද මේ කියලා මට දැනගන්න විතරයි
අපිට. නෑ බලන්න ආහාර සූත්‍රය බලන්න.
හ්ම්. ඒකට මේ පුන්නම සූත්‍රයේ තියෙනවා.
තව කාට හරි මතක් වෙනවා නම් ඒ සූත්‍ර නම් කියයි.
හ්ම්. පුන්නම සූත්‍රයේ තියෙනවද අර චන්දේ ගැන චන්දරාගය නිසයි
පංච උපාදාන ස්කන්ධය ඒක මහා පුන්නම සූත්‍රය මේ ගිය සතියේ සාකච්ඡාව අහන්න නැත්නම් ඒ සූත්‍රය බලන්න
හොඳයි බොහොම හොඳයි
ඒ අනාම දත්තයාමුදුරන්ගෙත් ඇති මේ මහා පුන්නම සූත්‍රයේ සාකච්ඡා ගොඩක්
ආහ
ඒවා තියෙනවා මේ බුද්ධ දේශනාවමයි මේ කියන්නේ
හොඳයි මොකද කාට හරි ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ බුද්ධ දේශනාව මේ මෙහෙම තියනවාද කියන එක මං වාගේ දන්නේ නැති අයට ඒක මම මේ කැලු හොඳයි
බොහොම එහෙම අහන්න ඕන. ඒකම තමයි අපේ පාලි මහත්මයා දැන් මේ ධම ඇහුන් නැත්තම් මේකට යොමු වෙන්න බෑ කියලා එකක් තියෙනවා. ඒකයි බුද්ධෝත්පාද කාලේ බුදු කෙනෙක් අවශ්‍යයි කියන එක තියෙන්නේ. නැත්තම් මේ අන්‍ය ශාසනවල මගඵල ලබන්න බෑ. බුදු දහම ඇහෙන්නම ඕන. ඉතින් අපිට මේක දහමක තියෙන දෙයක්මයි අපි අරන් සාකච්ඡා කරන්න ඕන. මේ කියන හැම කරුණක්ම මේ ඇත්තටම මේ සූත්‍රවල තියෙන ඒවා කිව්වේ. තව මේ සමහර විට මේ අපේ වෙන කෙනෙක්ගෙන් අහුවත් කියයි මෙන්න මේක මෙතන තියෙන්නේ කියලා මේ සූත්‍රවල. ඔය මං කියපු ටික පැහැදිලිවම මේ සූත්‍රවල තියෙන ඒවා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම මහාචාර්ය රවිකුක්කල මැතිතුමනි මේ අවස්ථාව මේ පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ අවස්ථාව කර ගැනීමට අවසරද?
ඔව් අපි අවසන් කිරීමක් කරමු. හොඳයි, මේ ඔබතුමා පුණ්‍යානුමෝදනා කරලා අවසන් කරමු. හරි,
එහෙමයි. එහෙමනම් අද දිනේදී සිල් දෙනාම තෙරුවන් සරණයි. අද දිනේ මම හිතන්නේ ඉතාමත්ම විශේෂ වූ දිනයක්. මොකද පැය තුනම ආරකට අතික කාලයක් අපි අපිට තියෙන අපේ දුර්වලකම්, ඒ කියන්නේ හැම දෙයක්ම අපේ මහාචාර්ය රවිකුතුලේ මැතිතුමා අපිට ඉතාමත්ම කරුණාවෙන් පැහැදිලි කරලා දුන්නා. එතනදී එතුමා අනේක කියන්නේ සෑහෙන වෙහෙසක් ගන්න සිද්ධ වෙලා අපිට මේ ප්‍රඥාව පහළ කිරීමටම තමයි ධර්මයේ මේ කාලය ගත කරේ. ඉතින් මේ අවස්ථාවේදී වැඩිදුරම මම හිතන කතා කියන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාටම අපේ දුර්වලකම් අඩුපාඩු අපේ අවංක නැතිභාවය වංක භාවය යනදි හැමදේම පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම හිතනවා අද අපිට හැරවුම් ලක්ෂ්‍යයක් අපේ මේ ධර්ම සාකච්ඡාවේදී නැවත අපිට අපේ අනුපාඩු හදාගෙන ඉදිරියට යෑමට, චරීමේ ප්‍රතිපදාවට යෑමට. ඉතින් ඒ සඳහා අපි මේ අවස්ථාවේදී මහාචාර්ය රවිකුල මෙතුමාටත්, එතුමාගේ දෙමාපියන්, එතෙම ගුරුවර අනි මහාචාර්යවරුන් ඇති පවුලේ සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී මේ සංස්කෘතත්ව පුණ්‍ය ශක්තිය, එතුමාගේ මේ ධර්මය බෙදා දීම, ධර්මය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය තව තවත් කර ගැනීම තමයි ශක්තිය. එසේම නිරෝගී භාවය සියලු දෙනාම ලැබේවා. අවසානයේදී එතුමාත් ඒ පවුලේ සියලු දෙනාමත්, එතුමා නමින් මේ පරිලෝකයේ සියලුම ඥාති ඉන්නවන සියලු දෙනාටමත් එතුමා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් හැකියක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට මේ සියලු කුසල ධර්ම හේතු වේවා, වාසනාව වේවා. එසේම අප සැමටත්, අපේ සහභාගී පවුල සියලු දෙනාටමත් ඒ ආකාරයෙන්ම අපගේ අවසාන විමුක්ති හැකියක්මනින් ලබා ගැනීමට අපේ මේ ප්‍රඥා දිනු කර ගැනීමන අපිට ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව තවදුරටත් නිරෝගී භාවය පහළ වේවා. එසේම මේ වෙලාවේ මේ කොරෝනා අවසන්කතෙන් දුක් විඳිනා වූ සියලුම දෙනාට යම් කිසි සහනයක් ලැබ සියලු දෙනාටම සහනයක් ලැබේවා. අවසානයේ අප සියලු දෙනාටම හැකියක්මනින් මේ භවයෙන් ඈතර වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව ලැබේවා. ඔබ සියලු දෙනාටම සෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සියලු දෙනාටම
තෙරුවන් සරණයි. සියලු දෙනාටම
තෙරුවන් සරණයි. සියලු දෙනාටම